පුනරුත්පත්තිය ගැනද දැනගන්න ඕන. පුනරුත්පත්තිය කියන්නේ මරුණහම ආයේ උපදින එකනේ. ඔක පුනර්භවය කියලා තියෙන මොන වචනේ යෙදුවත් අපි අදහස් කරන්නේ මොකද්ද? ආයේ ඉපදීම, මරුණයින් පස්සේ උපදින එක. කොහෙද උපදින්නේ? උපදින්න තැන. 31ක් තියෙනවා උපදින්න. 31ක් තලයක්. ඒවයි. දැන් මිනිස්ය කියන්නේ එකක්. ඒ වගේ දිව්‍ය ඒවා ಜಾති 6ක් තියෙනවා. නේද? ඒවට අපි සුගති කියලා කියනවා. ඊළඟට තව දුගති 4ක් තියෙනවා. දුගති හතරක් තියෙන අපි සාමාන්‍යයෙන් හොඳයි කියන්නේ නැති තැන. නේද? තිරිසන් ලෝකේ. ඒ සත්තු වේලා උපදින. ඊළඟට ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ, නිරය. අපාය කියන්නේ. ඔය හතර දුගති විදිහටයි වැටෙන්නේ. ඒ දුගති හතරයි සුගතියටයි තියෙනවා මිනිස්්‍ය ලෝකෙයි දිව්‍ය ලෝක 6යි. සදේව් ලෝකෙ බඹල ලෝකත් බ්‍රහ්ම ලෝකත් සුගති තමයි. ඒවා නාග ලෝකේ අයිති වෙන්නේ නැහැ. මම කරන්නේ මන් දන්නේ. ඔව් ඒක සත්ව ගණේට නෙවෙටන්නේ. කවුට දුගති වලට තමයි දාන්නේ. ඒ සත්තුන්ගේ සමහර සත්තු ටිකක් උසස් අය ඉන්නවා. ඒ වුණාට අර සත්ත්ව ලෝකේ තියෙන දුක් ටික තියෙන. විපාක ටික තියෙන. දැන් නාග ලෝකේ සමහර ඒ නාග රාජයන්ට එහෙම පුළුවන්කම තියනවලු ඕනනම් මිනිස්සු වෙස් ගන්න පුළුවන් මිනිස් ලෝකෙට. ඉතින් එහෙම දැන් නාග ලෝකේ මේවා මහානදම් පුරන්න බෑ, සිල් රකින්න බෑ. ඒ හින්දා ඒගොල්ලෝ මිනිස්සු ලෝකෙට ඇවිල්ලා තමයි ඒව
කරන්නේ.
ඈ? ඒ කියන්නේ අවශ්‍යතාවෙත් තියෙනවා. අහන්නත් ආසයි.
අවබෝධ
කරන්න මාර්ගඵල ලබන්න බෑ. ඒ හින්දා තමයි දැන් කෙනෙක් මිනිස්සු වෙස්සරන් මහාන වුණා ඇවිල්ලා. පස්සේ අර උපසම්පදා කරන්න ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වුණා. උපසම්පදා කරලා මේ දැන් අනිත් හාමුදුරුවරු දන්නේ නැහැ මේ නාගේ කියලා. හාමුදුරු කෙනෙක් වගේ ඉන්නවා. ඉතින් ඒක සරයක් කර ඒගොල්ලන්ට වැඩේ තියෙන්නේ නිදා ගන්න බෑ මිනිස්සු විදියට. නිදා ගන්නකොට නාගයා වෙන්න ඕන. ඔව් කන්නත් බෑ.
නාගයා
යෙත්ත කන්. ඔව්. කන්නේ නිදාගන්නේ නාගයා විදියට. එතකොට කුටිය ඇතුළට ගිහින් ඔන්න දොරත් වහගෙන නිදාගන්නවා නායා වෙලා.
හැබැයි එච්චර ලොකු එකක් කරන්න පුළුවන් නම් ඇයි නාගෙක් වගේ?
ඒ ඉතින් කර්ම ශක්තිය. ඒක තමයි මං කියේ. මැරිලා ඉපදිලා තියෙන්නේ නාග ලෝකේ. දැන් අපි මැරුණාම උපදින්න පුළුවන් 31 කලයක් තියෙනවා. ඒ උපදින්නේ කොහෙද කියන එක වෙන්නේ අන්තිම මොහොතේ හිතට එන කර්මය අනුව. තමන් කරපු දෙයක් මොකක් හරි මතක් වෙනවනේ. එතකොට ඒ මතක් වෙන දේ අනුව තමයි ඊළඟ උත්පත්තිය ලැබෙන්නේ. එතකොට ඒ වෙලාවේ හොඳ කුසලයක් සිහිපත් වුණොත් සුගතිය, අකුසලයක් සිහිපත් වුණොත් දුගතිය. හරි? ඊළඟ ජීවිතේ. එතකොට ඒ සිහි වෙන්නේ මොකද්ද කියන එක කාටවත් කියන්න බෑ. දැන් අපි මැරෙනකොට මොකක් සිහි වෙයිද කියන එක
කාටවත්
කියන්න බෑ. ඒ තමන් මේ ජීවිතේ කරපු එකක් වෙන්න පුළුවන්, පෙර ජීවිතවල කරපුවා වෙන්න පුළුවන්, මොකක් හරි එකක් සිහිපත් වෙනවා. ඒක අනුව තමයි ඊළඟ උත්පත්තිය ලැබෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කැමති අපාය යන්න නම් කැමති නෑ නේද? ඈ දුගති යන්න කවුරුත් කැමති නෑ. හ්ම්. කොහොමhari සුගතියකට තමයි යන්න ඕන. යන්න තියනවා නම් හොඳ. නේද? ඇලෙනවා. ඒකනේ දැන් ඔව් ඒක කියන්නේ දැන් අකුසල් සිතක් අපි මැරෙන මොහොතේ සිහි වෙනකොට අපි ඒක එපා කියන්නේ. ආ එතන හොඳයි කියලා එතන උපදිනවා. එහෙම එකක් තියෙනවා. දැන් අන්තිම හිත ඔව් එහෙම ඊට වඩා හිතන්න බෑ. මොකද මේ ජීවිතේ ඉවරයිනේ. ඊළඟට අහුවෙන එක අල්ලගන්න. අර වතුරේ ගිලෙන්න යන කෙනා තුත්තිරි ගහක හරි එල්ලෙනවනේ. අන්න ඒ වගේ වැඩ. ඒක හොඳද නරකද මොනවද කිය කියා හොහා ඉන්න වෙලාවක් නැහැ. ආපු හිත අල්ලගත්ත. ඒ අනුව ඊළඟ හිත හැදුවා. හරි? එතකොට මේ වෙලාවේ තරහා හිතක් ආවනම් ඒක අල්ලගන්නවා. මේ වෙලාවේ තෝරන්න බෑ. ඒවා බොහොම කලාතුරකින් එන්නේ. ඈ? ඒ වගේ ඒවා වෙන්න නම් ඒ වගේ පින් කරලා තියෙනවා. ඔය ඉතින් පිරිත් අහලා පුරුදු කෙනා පිරිත් ඇහෙනකොට සතුටු වෙන කෙනාගේ හිත සතුටු වෙනවා. පිරිත් ඇහෙනකොට ඒකට බණින කෙනාගේ හිත නරක් වෙනවා. දැන් දැන් පිරිතක් දැම්මෝ නේද? කොටසක් ඉන්නවා ඔකේ සතුටු වෙනවා. කොටසක් මොන කරදරයක්ද මේ අපිට පාඩුවේ ඉන්නත් නැහැ, ඉඳා ගන්නවත් නැහැ. ඔහොම කියන අයත් ඉන්නවා. ඒ වගේ කෙනෙකුට පිරිත් දැම්මොත් එහෙම තරහස හිතක් එන්නේ. ඒ හින්දා තමයි මේකේ ධර්මයේ ඉන්න කෙනාට ඒක ඇහෙනකොට හරි හිත පැහැදෙන. හරි.
මොන කාරණාවකටද මන් දන්නේ? සමහරක් ඒගොල්ලෝ මේ ලස්සනින් කියලා තියනවා. මම ලෙඩින් ඉඳලා ඇලේ ඉන්නවා නම් මරණ මොහොතේ පිරිත් දාන්න එපා.
ඒක තමයි. ඉතින් එහෙම අයට පිරිත් දාන්න හොඳ නැහැ.
ඔව්.
ඒක දැම්මත් එහෙම බණිනවා දාපු කෙනාට. බණිනකොට
එතකොට හිතේ
මැරුණත් එහෙම මොකද? ද්වේෂ හිත. එතකොට ගෙලින්ම දුගතිය. ඒකයි මං කිව්වේ. ඒක හැමෝටම හරියන්නේ නැහැ. දැම්ම හිත දැන් ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන කෙනාට ඒ වගේ දේවල් මතක් වෙනකොට හිත හොඳට කුසලයක් කුසල. ඔව් සහනය කියන්නේ කුසල්සි පහළ වෙනවා. කුසල්සිතක් කරමුණු වුණොත් අපි දන්නවා සුගතිය කුත්තක්තියක් වෙනවා. ආ ඒක මැරෙන මොහොතේ හිත කියන්න බෑ. ඒක තමයි මේක කිව්වේ. මොන හිතක් කරමුණු වෙයිද කියන එක කියන්න බෑ. කාටවත් කියන්න බෑ. ඔව් දැන් තමන් පිරිත කී කියා හිටියොත් ඒක එතකොට ගොඩක් වෙලාවට ඉතින් ඒක පුරුදු වෙන්න අමාරු වුණ වෙලාවක පිරිතක් ඇහෙනවා නම් ඒක කියන්න හිතෙන් කියන්න නේද? අපිට ඒ වගේ පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. ඒ හොඳ වැඩ කරන අය දැන් බණ අහලා තියන අය එහෙම ඉතින් ඒකට ආසයිනේ. බණක් ඇහෙනකොට ඒක අහන්න හිතෙන්. බණක් අහනවා කියන්නේ පිරිසිදු හිතක් කුසල් සිත් පහළ වෙනවා. අමාරු තමයි දැන්. අමාරු මේක තමයි මේකේ භයානකකම. ඒ අමාරුව වුණහමත් හිත සතුටෙන් තියාගන්න තමයි ඔයගොල්ලෝ මේ භාවනා කරලා පුරුදු කරන්නේ. මම අර ස්වාමීන් වහන්සේ නමක් බලන්න ගියා. බොහොම වයසට වෙලා ස්වාමීන් වහන්සේ නමක් දැන් ඇඳේ ඉන්නේ. ඉස්සර භාවනා උපදේශ දීපු බොහොම පිළිගත්තු ස්වාමීන් වහන්සේ නම. දැන් සති දෙකකට විතර කලින් මේ පැත්තේ මේ කුරුණෑගල පැත්තේ ඉන්නේ. මම නිකමට ගියා. මන් දන්නේ අසනීප කතාව. පස්සේ බලනකොට මාස 6ක් විතර ඇඳේ. ආත්මාවේ පිළිකාවක් ඇති. ඉතින් මේ ඇඳේ නිදාගෙන ඉන්නේ මං. ඉතින් මම ගිහින් මෙහෙමයි මගේ නම කියලා මෙහෙම අවුරුදු ගානකින් හම්බ වුණේ. කිව්වහම අඳුරගත්තා. hina වෙලා දැන් මාත් එක්ක කතා කර කර ඉන්නවා. හොඳ විදර්ශනා භාවනාව උපදෙස් දීපුවාම ගුරු කෙනෙක් කිව්වා මේ වේදනාවල් දරන්න බෑ කියලා. කොහොම වේදනාවල් එනවා. මේ ඉතින් මං කිව්වා ඔබ වහන්සේට දැන්නේ හොඳම වෙලාව ඕක ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා. ඔව් කිව්වා. ඒක කරනවා කිව්වා. අපි කතා කර කර හිටිය කාලේ වගේ නෙමෙයි මේක අත්දකිනකොට. මාත් එක්ක ඒ පැයක් විතර කතා කර කර හිටියා මුළු වෙලාවම hina වෙලා හිටි. ඇඳේ දිගා වෙලා හිටියට hina වෙලා කතා කරන්නේ මූණ හරි සතුටුයි. මාත් එක්ක තවත් එක්කෙනෙක් ගියා එයාටත් පුදුමයි මේක. මේ වගේ කෙනෙක් දකින්න එක. ඊළඟට අපි ඒ බලා ගන්න කෙනාගෙන් පස්සේ එළියට ඇවිල්ලා ඇහුවා. ඔය මහත්තයලා එක්ක විතරයි කිව්වා ඔච්චර වෙලා කතා කළේ. සමහරු එක්ක කතා කරන්නේත් නැහැ කිව්වා. ඒ නිකං අනම්මනම් කතා කරන්නේ නැහැ එක කතා කරන්නේ. දැන් ඒවට අදාළ දෙයක් කතා කරනකොට කිව්වා ඉතින් මේ හොඳට ගොඩාක් දේවල් තිබ්බා හාමුදුරු කෙනෙක්. මට දැන් මොකක්වත් නැහැ මං ආව ආයිති කරගෙන නැහැ. මගේ කියලා කිසිම දෙයක් නැහැ කිව්වා හිනාවෙවි කියන්නේ. මේ පන්සල් ඔක්කොම ආයිති ඒ හාමුදුරුවන්ට. ඒ ඔක්කොම දීලා දාලා. හොඳට බලන්න මේ පිළිකාවක් හැදිලා මහා අමාරුවෙන් කොයිලායි නැති වෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ හොස්පිටල් එකේ බලා ගන්න එක්කෙනාගේ දැන් නවත්තලා ඉඳලා ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ කියලා එක්ක යන්න කියලා. ඇඟ ඉදිමිලා තිබිලා තියෙනවා. දැන් ඉතින් සිංහල වෙදකම් කරනවා දැන් ඔහි හිටියට වඩා දැන් හොඳයි කියලා. ඉන්නකොට දැන් අපි යනකොට හොඳට කෙට්ටුයි යනවාට කියලා ඉදිමිලාලු තිබුණේ නැහැ. හොස්පිටල් එකෙන් අයින් කරනවා. දන්නවා වෙන්නවා. දැන් හොඳ දැන් එතන ගන්න ඕන දැන් ඒ භාවනාවේ හිටිය කෙනෙක් හින්දා තේනවා වේදනා ආවට ඒත් හිත සතුටෙන් තියාගන්න පුළුවන්. එහෙම නොවුන කෙනාට කවදාවත් බැ. ඔව් ඒක කොහොම වෙතත් වේදනාව වුණත් බාර ගන්න. ඒකත් නුවණින් දකින්න. හරි. ඒකට තරහ ගන්නේ නැහැ. ඒක මේ ශරීරයේ හැටියක්. අපි තරහ ගත්තොත් අපි ඉතින් අපාගත වෙන්න කර්ම රැස් කරනවා. නේද? යන්නේ මේ වගේ ඒ නුවණින් දැකීමක් වෙනවා. දැන් මේ ඔක්කොම දැන් ওই ප්‍රශ්නේ ඇහුවේ ආයේ උපදීන එක ගැනනේ ප්‍රශ්නේ ඇහුවේ නේද? දැන් මොකටද ඔක ගැන දැනගන්න ඕන? ඇයි හොයන්නේ? ඈ? නෑ අපි නිකන් ඇයි දැනගන්න ඕන? ඇයි දැනගන්න ඕන? ඒ වෙලාවට මුහුණ දෙන්න දැන් මොනවද කරන්න ඕන නේද? ලෑස්ති වෙන්න. ඈ? එතකොට සූදානම් වෙන්නේ මොකටද? මොනව කරගන්නද සූදානම් වෙන්නේ? දුගතියේ නොයා ඉන්න නේද සූදානම් වෙන්නේ? ඒකට සූදානම් වෙන්න නේද අපි හොයන්න ඕන ඔකට. ඒක වෙයිද නැද්ද කියලා බලමු. දැන් අපි හොයන්නේ මොකටද ඔබ ගැන? එකක් මැරෙන මොහොතේ බය නැති කරගන්න කියමු. දැන් දන්නවා මැරෙනකොට බොහොම බය වෙලා තමයි කට්ටිය මැරෙන්නේ. අපිටත් ওই බය එන්න පුළුවන්.
අනිත්
ඕ මහා වේදනාවක් එනවා. මැරෙනකොට එනවා මහා වේදනාවක්. මේ ජීවිතේ දැනුණතර මේක දැලා නැති ආකාරයේ වේදනාවල් එනවා. එන්නේ නැහැ කියලා නෑ. මැරෙනකොට වේදනා එනවා. හින්දෙන් මැරෙනවා කියලා එකක් නෑ. හැරිලාම තමයි
මැරෙන්නේ.
ඒ අපි පිටින් බලන ටිකනේ. ඉතින් එයාට වේදනාවක් ආවේ නෑ කියලා දන්නේ කොහොමද? නෑ එහෙම නොකර ඉන්න හිත සකස් කරගන්න පුළුවන්. තේරුණා? වේදනාව එනකොට අපිට තරහ නොයන්න, දුක හිතෙන් නැති වෙන්න, අපේ හිත සකස් වෙලා තිබුණොත් අන්න ඒ වගේ මැරෙන්න පුළුවන්. තේරුණා? එතකොට අපි ඕක ගැන හොයලා තේරුම් ගන්න ඕන. ඒ විදිහට හිත සකස් කරගන්න නම් මොකද්ද කරන්නේ? ඕක මැරෙනම හොතේ ඉබේ වෙයි කියලා බලන් ඉඳලා හරියන්නේ නැහැ. දැම්ම සූදානම් වෙනවා. සූදානම් වෙනවා කියන්නේ ඒ වෙලාවට මුහුණ දෙන්නේ කොහොමද? නේද? දැන් එක අදහසක් ඕගොල්ලන්ට පුළුවන් ඔය පුරුද්දක් ඇති කරගන්න, ඔය මොනවා හරි වෙනකොට පිරිත් ටිකක් ඇහෙන්න දාලා තියාගන්න. ඇඳේ ඉන්නවා නම් ඒක අහගෙන, ඉතින් දන්න පිරිතක් නම් වැඩිය හොඳයි. ඔබ හිතෙන් කී කියා ඉන්න පුළුවන්. කරණීය මෙත්ත සූත්‍රය හරි මොකක් හරි පාඩම් සූත්‍රයක් තියෙනවනේ. ඉතින් ඒක විතර ඇහෙන්න තියාගන්න පුළුවන්. නැත්තම් පොතක් බණත් හොඳයි. තමයි ඒ තමන් කැමති දෙයක්. මං කියුවේ දැන් බණ අහන්න කැමති නැති කෙනාට බණ දාලා හරියන්නේ නැහැ. පිරිත් අහන්න කැමති නැති කෙනාට පිරිත් දාලා හරියන්නේ නැහැ. හිත දුර්වල කියලා කතාවක් නැහැ. කය දුර්වල වුණාට තේරුම් ගන්න. කය දුර්වල වුණාට හිත දුර්වල වෙනවා කියන එකක් නැහැ. විශේෂයෙන් ධර්මයේ හැසිරෙන අයගේ මනස ශක්තිය තේරුම් ගන්න පුළුවන්. හරි? ඒ ශක්තිය තියාගන්න තමයි අපි ඔන්න පුරුදු කරන්න ඕනේ. දැන් ගොඩක් අය මානසිකව වැටෙනවා මේ ඇඟ දුර්වල වෙනකොට. දැන් ඕගොල්ලෝ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. හරි? අපි දන්නවා ශරීරය ඔහම තමයි. අපි හිතුවක් නැතත් මේක දුර්වල වෙලා යනවා, අපිට පාලනයක් නැති වෙනවා, අතපය වාරු නැති වෙනවා. ඒක ශරීරයේ. හැබැයි එහෙම වුණා කියලා හිත දුර්වල කරගන්න අවශ්‍ය නැහැ. හිත අපිට පුළුවන් ශක්තිමත්ව තියාගන්න. අන්න ඒකට තමයි මේවා හොයන්න ඕනේ. නะ මරණකොට මොකද වෙන්නේ කියලා කලින් දැනගෙන හිටියාම අමුතු බයක් ඇති වෙන්නේ නැහැ. හරි? ඉතින් තේරුම් ගන්න වේදනා එනවා. අපට වේදනාවක් ඉන්නේ කියලා හිතන්න එපා. මැරෙනකොට අනිවාර්යෙන් වේදනාවක් එනවා. හරි? එතකොට අපි පුරුදු වෙන්න ඕන වේදනාවක් එනකොට හිත නරක් කරගන්න නැතුව ඉන්න. වේදනාව දෙන එක මේ ශරීරයේ විදිහක්. අපි කැමති වුණත් නැති වුණා වේදනාව දැනෙනවා. නේද? වේදනාව දැනුණා කියලා හිත නරක් කරගන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ ඒක එක තව වේදනාවක් විතරයි. වේදනාව දැනෙන්නේ කොහමද? මොකක් හින්දාද වේදනාව දැනගන්නේ? හිතනේ දැනගන්නේ. නේද? ශරීරය දන්නේ නැහැ මට රිදෙනවා කියලා. දැන් පුටුව දන්නේ නැහැ මගේ උඩ වාඩිලා ඉන්නවා කියලා. දන්නවද? දන්නවනම් කෑ ගහයි. අයියෝ බරයි බරයි. නේද? ශරීරය දන්නෙත් නෑ මම පුටුව උඩ ඉන්නවා කියලා. දන්නවද? නෑ. කවුද දන්නේ? සිත දන්නේ. එතකොට වේදනාව තියෙනවා කියලා ශරීරය දන්නේ නෑ. අපි කියන්නේ ශරීරයට රිදෙනවා කියලා නේ. ශරීරයට රිදෙන්නේ නෑ. කොහටද රිදෙන්නේ? හිතට. දැන් ඒකනේ ඔය කපන කොටනකොට සිහි නැති කරලා කපන. ඔපරේෂන් කරනකොට. එතන හිත ඇති වෙන්නේ. එදෝ රිදෙනවද? රිදෙන්නේ නැහැ, දැනෙන්නේවත් නැහැ. නේද? ඒ ශරීරයට දැනෙනවා නම් දැනෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්න මේක ශරීරයට දැනෙන එකක් නෙමෙයි. රිදීම වේදනාව කියන එක හිතයි දැනගන්න. ඒ කියන්නේ අපේ විඥාණයයි දැනගන්න. විඥාණය දැනගන්න විඥාණය ඇති වෙන තැනක් වෙන්න ඕනනේ. කොහෙද විඥාණය ඇති වෙන්නේ? දැන් කීයක් තියෙනවද විඤ්ඤාණයට හටගන්න? 6යි. විඤ්ඤාණයට හටගන්න තැන් 6යි තියෙන්නේ. මොනවද? ඇහෙන් දකිනකොට, කනෙන් අහනකොට, නාසයෙන් ගඳ සුවඳ දැනෙන වෙලාවට, දිවෙන් රස දැනෙන වෙලාවට, කයෙන් ස්පර්ශ දැනෙන වෙලාවට, හිතෙන් හිතන වෙලාවට. ඔය 6ේදී විතරයි හිතක් පහළ වෙන්නේ. විඤ්ඤාණයක් පහළ වෙන්නේ. එතකොට රිදෙනවා නම් රිදෙන්නේ ඔය හයෙන් එකකින්. නේද? අර සමහර වෙලාවට ඉන්ජෙක්ෂන් ගන්නකොට එහෙම බලා ඉන්නාද අහක බලා ඉන්න. අහක බලාගෙන ඉන්නේ නේ. ඇයි? දැක්කොත් අර කටුව දැක්කහම අනින්න කලින් රිදිලා ඉවරයි. බයට. නේද? දැන් ඇහැ නිසා දැකීම නිසා වේදනාව හිතේ තියෙනවා. කයේ නෙමෙයි වේදනාව ඇති වෙන්නේ හිතේ. දැන් ඊළඟ දවසේ ගහගොත් බලාගෙන ඉන්න. රිදෙනවද? කොයි එළයිද රිදෙන්නේ? මේ කට්ට ගන්නකොටද ආ තියනකොටද කොයි වෙලාවෙද රිදෙන්නේ කියලා හොඳට බලා ඉන්න පුළුවන් නම්. ඒක තමයි. සමහර වෙලාවට කට්ට ගෑවිලත් නැහැ. මේ අත ගෑවෙනකොට දඟලන. හෙ? ඇයි හිත කියන ඔන්න දැන් අනිනවා. ඔන්න දැන් අනිනවා. දැන් කවුද වේදනාව දෙන්නේ? හිත. ඕක වැළුවොත් ඔය කට්ට වදිනකොට දැනෙන එක නිකන් අර කූඹියක් කනවා වගේ තමයි මේ. රිදීම ගත්තොත් රිදීමේ මට්ටම. හැබැයි අපේ හිත ඕක සෑහෙන වැඩි කරන. නේද? දැන් ඔය ඇත්ත සිද්ධි දැන් ඔය මම අහලා තියෙනවා දැන් නයි නයෙක් කාලා මැරෙන අය ඉන්නවනේ. ඒ නේද? අපි ඔහොමනේ අහලා තියෙන්නේ නයා කෑවොත් නම් ඉවරම තමයි. නේද? දෂ්ටගලෝ. ඒ වුණාට මේ මැරෙන අයගෙන් 95%කටත් වඩා මැරෙන්නේ විසට නෙවෙයි. මැරෙන්න විසක් නැහැලු. බයට මේ නයා ගැහුවා කියලා බයට මැරිලා තියෙනවා. තේම. ඒන කම්පැනේට තමයි මැරෙන්නේ. ඔක හොයාගෙන තියෙන. ඒ විසින් ද නෙමෙයි මැරිලා තියෙන්නේ. හරි. සමහරු බේරෙනවා. දැන් අර මේ ළඟදී අර කතාවක් තියෙනවා ඔයගොල්ලෝ නිවුස් වලට සමහර විට දකින්න ඇති කෙනෙක්ව අර බැරල් එකක දාලා ණයෙත් දාලා ණය දෂ්ට කරෝලා මරන්න ගිහින් නේද? නෑ 20 ගාණක් විතර දෂ්ට කරලා. තාම ජීවත් වෙනවා. දැන් එයා හින්දා ඒ කතාව අහුවෙලා. මරන්න ලංකාවේ තමයි. මරන්න කරපු එකක් ඊට පස්සේ ඔව් ඊට පස්සේ මැරුණා කියලා හිතලා දාලා ගිහිල්ලා ණයවත් මරලා එතන දාලා ගිහිල්ලා. මෙයා මැරිලා නෑ. මෙයාට පස්සේ සිහි ඇවිල්ලා සිහි නැති වෙලා ඉඳලා දෙන්න. පස්සේ මෙයා අමාරුවෙන් කිලෝමීටර් 2ක් විතර බඩ ගගා ගිහිල්ලා ළඟ තියෙන ගෙදරකට ගිහිල්ලා හොස්පිටල් එකට ගිහින් තියෙනවා. දැන් එයා මැරුණාට පස්සේ දැක්කනම් හිතන්නේ ණයෙක් ගහලා මැරුණා කියලා නේ. මේ විදිහට මේවා කරන්න ඒක කරලා තියෙනවා. හරි. ඉතින් මේ ඔය සිද්ධිය නෙමේ අපතන ගන්න තියෙන්නේ. දැන් වෙන කෙනෙක් නම් නයා දැක්කහම ඇති මැරෙන්නේ. නයාව පෙන්නලා පොඩි කට්ටකින් යන්න නම් ඇති මැරෙන්නේ. ඕන්න නයා දෂ්ට කළා කියලා හිතට දුන්නා නයෙක්ව පෙන්නලා ඊට පස්සේ හිමීට කට්ටකින් යන්න නම් මැරෙනවා. ඒ දැන් තේරුම් ගන්න අපේ හිත අපිව රවට්ටන හැටි ඒකයි තේරුම් ගන්න. හරි.
ඉතින් ඇත්තටම නායාගේ දෂ්ට කිරීමේ එයාට සිහිය නැති වුණේ එක විතරයි.
ඔව්.
මැරෙන්න නෙවෙයි. එතකොට
මැරිලා නැහැ.
දෙවි කිව්වේ ඩෙංගු මදුරුවගේ මැරෙන්න.
ඒකෙත් දැන් ඩෙංගු වලත් ඕගොල්ලෝ නොදන්න පැත්තක් තියෙනවා. අපිට සමහර විට ඩෙංගු හැදිලා සනීපත් වෙනවා. දැන් ඒ උණ ගැනිලා ඩෙංගු හැදිලා ගොඩක් අයට සනීප වෙනවා. බොහෝ අපි දන්නේ ඔව් උනා කියලා මේ වෙලා හැදෙනවා ඒ ඇඟේ ප්‍රතිශක්තිය. එතකොට ඒකත් දැන් ඩෙන්ගු තමයි මේ දැන් මම මැරෙනවා කියලා හිතන කෙනා තමයි අර පැත්තට යන්නේ. දැන් ඕකේ මේ ප්‍රචාරය වුණත් දෙන්නේ නැති පැත්තක් ඩෙන්ගු හැදුනත් ඒක ඒ කියන්නේ ඇඟෙන්මයි ප්‍රතිශක්තිය හැදෙන්නේ. ඒක තමයි බය කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඩෙංගු හැදිලා මෙච්චර අය සනීප වෙනවා කියන එක කවුරුත් කතා කරන්නේ. අර එක්කෙනෙක් දෙන්නේ මැරෙන එක තමයි දීලා
තියෙන්නේ.
දැන් ඕකමයි අර නයා කෑවොත් මැරෙනවා කියන එක තමයි ප්‍රචාර වෙලා තියෙන්නේ. නයා ගැහුවොත් මැරෙයි. ඒ බයට මැරෙනවා මේ වෙන නිකන් මේ විස නැති සර්පෙක් කෑවොත් එහෙම. එහෙමත් නැහැ. නයෙක් කෑවා කියලා හිතලා මැරිලා බලනකොට මේ විස නැති සර්පෙක් පාලා. ඔය වගේ ඒ මැරෙන ස්වභාවයේ ලෝකේ තත්ත්වය. දැන් අපි ඕක නෙමේ කතා කරන්න ඕන. මොකද ඔය මොනවා කතා කළත් මැරෙන්න නැතුව ඉන්න බෑ. කොයි වෙලාවේ මොනවයින් බේරුණා කාටවත් මැරෙන්න නැතුව ඉන්න බෑනේ. එතකොට අපි ඒක පිළිගන්නවා. මැරෙනවා. මැරෙන්න හේතුව මොකද්ද? කෙනෙක්ගෙන් ඇහුවොත් මැරෙන්නේ මොකද කියලා, කවු මැරුනේ මොකද කියලා ඇහුවොත් මොනවද කියන්නේ? ලෙඩ හැදිලා, heart attack හැදිලා, ඩෙන්ගු හැදිලා, නයික් බස්ට කරලා, අරවා මේවා නේද එන්නේ? ඔයගොල්ලෝ කියපු හේතු නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ. ආයුෂ ඉවර වෙලා කියලා කවුරුවත් කියන්නේ. එකමලගේකවත් අහලා තියෙනවද මේ මෙයාගේ ආයුෂ ඉවර වෙලායි මැරුනේ කියලා? අනේ තව ඔච්චර කල් ඉන්න තිබුණාද කියලා නේද කියන්නේ? ආයුෂ ඉවර වෙලා මැරුණා කියන එක නිකන්වත් අහන්න හම්බ වෙනවද? කොච්චර වයසට ගිහින් මැරුණා? නෑ. ඇයි? එහෙම අපේ තියෙන්නේ ඉවර වෙන ආයුෂන් නෙමෙයි. කොච්චර ගියත් තව තියෙනවා. දැන් අපි හිතන්නේ දැන් කවුද දන්නේ මගේ ආයුෂ හෙට වෙනකොට ඉවරයි කියලා? එහෙම දන්නේ නැහැ නේද? එහෙම හිතන්නේත් නැහැ. එහෙම හිතන්නේ තව තියෙනවා, තව සෑහෙන කාලයක් තියෙනවා කියලා තමයි හිතන්නේ. ඒ අපේ හිත අපිව රවට්ටන. ඒ විදිහට තමයි සමාජයේ පුරුදු වෙන්නේ. ලෝකයා යන විදිය දැන් මම කියලා තියෙනවා නේද? ලෝකයා යන විදිහයි නිවන් මාර්ගයේ දෙකක් කියලා. ලෝකයා යන විදිය සංසාරයේ යනත් ඇයි යන විදිය. ඔකට කියනවා අනුසෝත ගාමී. ඒ ප්‍රවාහය අනුව යන නිවන් මාර්ගය කියන එක ඒකට විරුද්ධව යන්නේ පටිසෝතගාම. නිවන් මාර්ගය නෑ පටිසෝතගාම. අනිත් අය හිතන විදිහට නෙමෙයි හිතන්නේ. අනිත් අය හිතන්නේ මේ ලෙඩේ හැදිලා මැරුණා, අර බෙහෙත ගත්තේ නෑ ඒකයි මැරුණේ, අර ડોක්ටර් ළඟට ගියා නම් ඕක වෙන්නේ නෑ. ඔහොමනේ හිතන්නේ. ඒ ලෝකේ යන අය හිතන විදිහ. ඉතින් වටේ ඉන්න අයට බණින්. එයා මැරුණේ උගුල්ල මේ හරියට වැළපුවේ නැති හින්දා, මේ විදියට මේවා කළේ නැති හින්දා නේද? ඕක නෙමෙයි මැරෙන්න හේතුව. ඔව්. එහෙම හිතන්න පුළුවන්. එයාගේ ආයුෂ ඉවරයි. ඈ? ඊටත් වඩා හේතුවක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඉපදිච්ච නිසා. කවුරු හරි මැරෙනවා නම් මැරෙන්නේ ඉපදිච්ච නිසා. ඉපදුණා නම් මැරෙන්න වෙනවා. ආයි කාටවත් බෑ ඔක නවත්තන්න. කිසිම දොස්තර කෙනෙකුට බෑ ඉපදිච්ච කෙනෙක් මැරෙන එක නවත්තන්න. බලන්න කවුරු හරි ඉන්නවද කියලා පුළුවන්
කෙනෙක්.
ඒක තමයි අපිට ඕන. ඈ පොඩ පොඩ කල් දානවා ඒක ඉවර යන්නේ නැහැ. කවදටද කල් දාන එක නවත්තන්න? ඔය කල් දාන එක නවත්තන්නේ හිතෙන දවසක් තියෙනවද? ඉන්න කවුරු හරි ඉන්නවද? දැන් එහෙම හිටියයි කියලා ඒගොල්ලෝ අපිට කලින් මැරෙනවද? ඒ ආගම් වල නෑ මං අහන්නේ අපට අනිත් අයට කලින් මැරෙනවද ඒගොල්ලෝ? ඒගොල්ලන්ගේ ආයුෂ අඩුද?
පුළුවන් අයත් නෑ ඒකටලු
ඒ කතාව නෙවෙයි මං අහන්නේ. ජෙනරලි ගත්තොත් ඒගොල්ලන්ගේ ආයුෂ අඩුද අනිත් අයට වඩා? එහෙම ගන්නෑ. අපේ අනිත් පොඩි ළමයි මැරෙන්නේ නැද්ද ඔය ආගමේ නොවේ? බෙහෙත් ගන්න. ඈ? බේරෙන එක නෙමෙයි මං අහන්නේ. මැරෙන්නේ නැද්ද? එතකොට ඔකෙන් තේරුම් ගන්න මේ විශ්වාසය උඩ නෙමෙයි හඩු ආයසෙන් මැරෙන්නේ. බෙහෙත් නොබීඳීම හින්දත් නෙවෙයි. එන අනිත් අය ඔය විශ්වාසෙ නැති අය ජීවත් වෙන්නේ. අවුරුදු 120ම ජීවත් වෙන්නේ ඉතින් අනිත් අය. එහෙම ජීවත් වෙන අය උකට කිව්වට කමන්නේ නැහැ ඒගොල්ලන්ට බෑන්නට කමන්නේ. ඔය බණින අයගේ බලන්න කවුරුත් මැරිලා නැද්ද කියලා අඩු අයද? ඒගොල්ලන්ගේ පවුල් වල.
මේක ඇත්තද මන් දන්නේ නැහැ සර්. අපේ යෝගා ටීචර් කිව්වා අපි ඉඳෙනකොට අපිට මුස්ම ගන්න එක අපි ඉඳෙන්නේ. අපේ ජීවිතේ ගැට
ඒකත් හොඳයි. ඒ ගාන දැනගන්න විදිහක් නැද්ද? එයාගෙන් අහන්න එපා. කතාව හරි වෙන්න පුළුවන්. ඒ අපේ ආයසත් එක්ක මේ ශරීරයට මෙන්න මෙච්චර හුස්ම. අපි මොකක් හදුවත් එහෙම තියෙනවනේ. දැන් අපි ඔය අපේ ඉංජිනේරින් කරන හින්දා අපි දන්නවා දැන් බල්බ් එකක් හදුවොත් අපි දන්නවා මේක කීසරයක් ස්විච් ඔන් කරලා ඔෆ් කරන ටයිම්ස් ගානක් තියෙන ඇවරේජ් ගානක්. මේකයි මේකේ ආයු කාලය කියන්නේ. මැෂින් එකක් ගත්තොත් ඒකේ තියෙනවා අර රෙකමන්ඩ් කරන කාලයක් තියෙනවා. ඒකටනේ අර වරන්ටි එකක් දෙන්නේ බය නැතුව. මොකද ඒ කාලය තුල කැඩෙන්නේ නැහැ කියලා හොඳට දන්නවා. බැරි වෙලා එකක් දෙකක් වේව වුණොත් ඒක අර මොකක් හරි වැරද්දක් හින්දාම. ජෙනරලි ඊට කලින් ඒක කැඩෙන්නේ නැහැ. ඒ වගේ ඔන්න දැන් තව බලන්න හොඳ තැන. අපේ ශරීරය කියන්නේ උපකරණයක්. මැෂින් එක. ඒක ගොඩාක් වැඩ කරනවනේ නේද? එතකොට ඒවයි තියෙනවා ඒ ආයු කාලයයි. ඉතින් ඒක අර හුස්ම ගන්නෙන් තීරණය වෙනවා වෙන්න පුළුවන් ආයුෂත් එක්ක. හරි? එතකොට දැන් ඒක සමහර විට වෙන්න පුළුවන් අර සමහර යෝගීන් මම නම් දැකලා නැහැ. උනාට කියන අවුරුදු 500 ඉන්න අය
120 130
ඒ කාලේ නම් සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවනේ. එහෙම නේ අවුරුදු 500 1000 ඉන්න යෝගීනුත් ඉන්නවලු. ඔව් දැන් කාලේ මේ ඉතින් ඒක වෙන්න බැරි වෙන්නත් බෑ. හැබැයි මේ විදිහට හිත දියුණු කරපු කෙනෙකුට විතරයි. මොකද ඔය ධ්‍යාන ශක්තියෙන් මරණය කල් දාන්නත් පුළුවන්. එහෙම ගතියක් තියෙනවා. හරි? හැබැයි ඒක මැරෙන්නේ නැතුවම ඉන්න බෑ. කවදා හරි මැරෙන්න වෙනවා. ඒ වුණාට හිත දියුණු කරපු කෙනෙකුට පුළුවන් ඕන්නම් කල් දාන්න. තොටොන්න මරණේ කල් දාන්න නම් කරන්න වැඩක් තියෙනවා. දොඩට හිත දියුණු කරලා ධ්‍යාන ලබා ගන්න. එහෙම කළත් ඉතින් ටිකක් කල් දාන එක විතරයි තියෙන්නේ. නවත්තන්න බෑ. දැන් බුදුහාමුදුරුවොත් අර කතා තියෙනවනේ මාරයා බුද්ධත්වේ ලැබපු ගමන් ඇවිල්ලා ආරාධනා කළා. දැන් ඔබ වහන්සේ බුද්ධත්වේ ලැබුවා. දැන් hali පිරිනිවන් පාන. ඈ මහා සරිසරි ඇවිල්ලා කියනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා නෑ නෑ මට තව වැඩ ටිකක් තියෙනවා. මේ ශාසනේ පවතින කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒක කරන්න ඕන. සිව්වණක් පිරිසක් හැදෙන්න ඕන. ඉතින් ඕවා ටික හැදෙනකම් මාර්ග බලා ඉඳලා අන්තිමට ඇවිල්ලා ගෙන ආ දැන් ඒ ඔක්කොම තියෙනවා. දැන් හරි කාලේ. ඔය ඉතින් දැන් දැන් මාර්යා එහෙම කියනකොට අනිත් පැත්තට කියන්න කෙනෙක් හිටියේ නෑනේ. මාර්යා කියනවා දැන් කාලේ හරි. ඔව් ඒක තමයි. එහෙම කිව්වේ නෑනේ. එහෙම කිව්වා නම් දැන් බුදුහාමුදුරන්ට අදිෂ්ඨාන වෙනස් කරන්න ඇති. කියන මාස 3කින් නැතුව ඕනනම් තව අවුරුදු 100ක් විතර ඉන්න පුළුවන්කම තිබුණා කැමති. හරි. ඒ කියන්නේ ආයු කල්පයක් කියලා කියනවා. ඒවා ඉතින් අප දැන් මෙහෙමයි දැන් ඕවා හොයන්න ආසා වුණාට බලන්න දැන් ඕක හෙව්වහම අපිට ධර්මය අවබෝධ වෙයි නෑ නිකන් කතා කරන්නේ යහන් එතකොට ධර්මය හොයනකොට හැමතිස්සෙම ගන්න මේ දැන් එකයි මං ඇහුවේ ඔය මරණ ගැන මට දවසක් වුණත් කතා කරන්න පුළුවන් දැන් Taman දැනගන්න ඕනේ ඇයි මේක කතා කරන්නේ එකයි මං ඇහුවේ ඇයි අපිට දැනගන්න ඕන ආයි උපත ගැන ඒකට උත්තරේ හම්බ වෙන ටිකට විතරක් අපි කතා කරමු. නැත්තම් අපට තේරුම් නැහැ. නේද? ඔව්, දැන් අපි මරණය ගැන කතා කරන්න තියෙනවා. කතා කරන්න ඕන. ඒක අපි දැනගන්න ඕනේ ඇයි? මොකක්ද ඔක කතා කරන එකෙන් ප්‍රයෝජනෙයි කියන එක දැනගෙනයි අපි කතා කරන්නේ. ඒකට ඒකට අදාළ ටික විතරක් කතා කරොත් හැකිද? නැත්තම් හරි ආසයි අර මිනිස්සයා දැන් මැරුණා කොහොමද? ණය ගහලා තාම ඉන්නවද? මොනවද කිව්වේ? හරි ආසයි අපි කතා කර කර ඉන්නේ. ඔය සසරේ යන පුරුද්ද. නේද?
ඒක තමයි සම්ප්‍රප්තලා.
ඒක තමයි. එතකොට අපි නුවණ පිහිටන්න ඕන ඕක කතා කර කර ඉඳලා අපිට මොකද්ද තියෙන වෙලේ? දැන් අපි බලන්න ඕන නේද? අපට අදාළ දෙයක්. මම දැන් මැරෙන එක ස්ථිරයි. මොන විදිහකින්වත් දැන් අපිට පුළුවන් ඔය නිකන් උත්සාහ කරන්න ටිකක් කල් දාන්න විතරයි. කල් දැම්මා කියලා මේ වෙනකන් නොමැරි හිටිය කෙනෙක් ඉන්නවද අතීතේ හිටිය අයගෙන් කවුරුව? ඈ? ඔව් ස්පෙෂලිස්ට් ඔක්කොම දන්න ડોක්ටර්ස්ලා මැරුන්නේ නැද්ද?
අර මේ
ඉඳලා ඒගොල්ලෝ ඉතින් බොහොම පිං කරපු අය. පරණ උසාවි. පුළුවන්. දැන් ඒ ඉපදුනාට මෙච්චර ආයුසක් කියලා ඊට කලින් මැරෙන්නත් පුළුවන්. ඒ බලවත් කර්මයක් ආවොත් එහෙම මැරෙන්න පුළුවන්. ඒ මැරෙන්න හේතු කියලා තියෙනවා. හරි? දැන් අපිට වැදගත් වෙන්නේ මැරෙන්න හේතු හොයන එක නෙවෙයි. මැරෙන්න ප්‍රධාන හේතුව අපිට හොයන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මොකක්ද හේතුව? උපදින හින්දා. ආයි අපි අමුතුවෙන් හේතු හොයන්න ඕනේ නැහැ. දැන් අපි මැරෙන්න හේතුව හදාගෙන ඉවරයි. නේද? හැමෝම ඉපදිලා ඉවරයිනේ. අනිවාර්යෙන් මැරෙන්න වෙනවා. කැමති වුණත් නැති වුණත් මැරෙන්න වෙනවා. ඉතින් අපි කැමති නැහැ ඕක ඉක්මනට වෙයි කියලා හිතන්න නේද? තව ටිකක් තව කල් තියනවා කියලා හිතන්න තමයි අපි කුරුදු වෙලා තියෙන්නේ.
හැබැයි ඒ හිතවිල්ලේ කාරණාව අවශ්‍යයි කියලා. මොකද්ද කාරණා? පරක් වෙයි. කාගේ ජීවිතේ සන්තෝෂ වේදද?
අපි අන්න හරි දැන් Tamanṭa මරණය නවත්තන්න ඕන නම් මොකද්ද කරන්න ඕන දේ? උපදින එක
නවත්තන්න.
නෝකයි ධර්මයෙන් අපි නුවණින් තේරුම් ගන්න. දැන් මේ ජීවිතේ මැරිලා ආයේ ඉපදුනත් ආයේ ඔය තත්ත්වෙම නේද? ආයේ මැරෙන්න වෙනවා. කොහේ ඉපදුනත් මැරෙන්න. මැරෙන්නේ නැති ලෝකයක් නැහනේ ඔය තිස්සෙක් තලෙ. සදාකාලික තනක් නැහනේ. ගොඩක් කල් වෙන්න පුළුවන්. ඉතින් කල් හිටියත් මැරෙනවා ටිකක් කල් හිටියත් මැරෙනවා. මරණය දවස් 7ෙන් මැරුණත් මරණයමයි අවුරුදු 100ක් ඉඳලා මැරුණත් මරණයමයි. මොකද ඒකේ වෙනසක් නැහැ.
පස්සේ වෙන්නේ මොකද්ද කියලා
දැන් ඔතන තේරුම් ගන්න එතකොට අපිට මරණය කල් දැම්මා කියලා මේකෙන් බේරෙන්න බෑ. මම කල් දැම්මා කියලා නවත්තන්න බෑ. දැන් ඕකේ දැන් පොඩි ළමෙක් දවස් 7ෙන් මරුණත් එකයි 10ෙන් මරන අවුරුදු 10ෙන් මරුණත් එකයි 20ෙන් 30ෙන් 40ෙන් 50ෙන් 60ෙන් ඔය කොහෙන් මරුණා ඒ හැමෝම මොකටද මරුණ දෙන්නේ මරණය නේද? එතකොට අපිට ඕකෙන් ගැලවීමක් තියනවද? නැහැ. ඊළඟට මරුණොත් මොකද වෙන්නේ? උපදී. උපදින්න තියෙන තැන තියනවා 31ක්. හරි? එක්කෝ දුගතියේ උපදී නැත්නම් සුගතියේ උපදී. ඔය 31කින් කොහේ හරිනේ උපදින්න ඕනේ. දැන් මැරෙන හැමෝම අනිවාර්යෙන් උපදිනවා. රහතන් වහන්සේලා ඇරෙන්නේ. ඒකත් පැහැදිලි නේද? එතකොට අපි මේ ජීවිතේ මරණේ කල් දැම්මා කියලා අපේ මරණ ඉවර වෙයිද? නැහැ. ආයේ ආයේ නැවත උපදින එක තියෙනවමයි. උපදිනවා නම් අනිවාර්යෙන් මැරෙනවා. දැන් මේ වෙනකොට කී සැරයක් මැරිලා ඇද්ද? අපිට ඕවා මතක නැහැ. ඒකයි මේ මැරෙන්න බය වෙලා
තියෙන්නේ.
ඒකත් හොඳයි. ඔව්. දැන් බුදුහාමුදුරුවෝ මතක් කරලා දෙනවා. මේ මතක නැති දේවල්. බුදුහාමුදුරුවෝ කියනවා මේ දැන් කල්පය කියන එක අහලා තියෙනවනේ.
ඔව් ආ.
කොච්චර දිගයි? ඒකට අබෑට පුරෝලා එකයට එටි අයින් කරනවා. අබෑට අයින් කරනවා අවුරුදු 100කට එක ඇටය. ඒ කියන්නේ එක මනුස්ස ජීවිතයකට එක අබෑටයයි අයින් කරන්නේ. ඕක ඉවර වෙන්න කොච්චර කාලයක් යයි? අපිට හිතා ගන්නවත් බෑ. එක කල්පය. සමහර ජීවිතවල කල්ප ගණන් ආයුෂ තියෙන ඒවාත් තියෙනවා. ඔච්චර දිගව. සමහර පායවල තියෙනවා කල්ප ගණන් දී. බැරි වෙලාවත් ගියොත් ඉන්න පුළුවන්.
එතනම ඉපදෙනවා.
ඔව්. මෙරි මෙරි එතනම උපදිනවා. ඊළඟට ඒ කියන්නේ එකෙන් බේරෙන්න බෑ කල්ප ගන්න. ඔව්. මේ ඒ වගේ දිව්‍ය ලෝකක් තියෙනවානේ. බ්‍රහ්ම ලෝකක් තියෙනවා. ඒ වගේ ගෙහෙනුත් ඉන්න පුළුවන්. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් ඔය 31 තලේ කොහේ ගියත් අපි මරණයෙන් ගැලවිලා නැහැ. පේනවද ඒක? කාලේ අඩු වැඩි වුණාට වැඩක් නැහැ මරණයෙන් ගැලවිලා නැත්තම්. හරි? එතකොට කවුරු හරි අර බෙහෙත ගන්නවද මේ බෙහෙත ගන්නවද බෙහෙත් නොගෙන ඉන්නවද? ඕක නෙමෙයි ප්‍රශ්නේ. කවුරු හරි මරණයෙන් ගැලවෙනවද? ගැලවෙන අය ඉන්නා රහතන් වහන්සේ. හරි ධර්ම මාර්ගයේ ගිහිල්ලා මාර්ගඵල ලබලා අවබෝධ කරන අය විතරයි මරණයෙන් ගැලවෙන්නේ.
උපදින්නේ නැති නිසා.
ඔව්. උපදින්නේ නැත්නම් මැරෙන්නේ නැහැ. දැන් අපට ප්‍රශ්නේ තියෙන්නේ ඔය කොහේ හරි උපදින. ඒ අපි කරන්න හදන්නේ දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? උපදින තැන හොඳ කරගන්න. ඉතින් අර ටික කාලයකට හොඳයි. අර කියනවනේ අර කකුලුව අන පිටින් දානවා වතුර එකේ දාලා නේ නටවන්න. ඔව් ඉතින් ගොඩ ඉඳලා මුලින් වතුරට දැම්මහන් හිතෙනවලු හරි සතුටුයි යන්න වතුරකට වැටුණා කියලා. ආයේ රත් වේගන එනකොට තමයි මැරෙනකොට තමයි ඒකේ දුක දැනෙන්නේ. දැන් අපිත් ඔය වගේ තමයි. හොඳ තැනක උපදින එක යන්තම් බේරුණා කියලා හිතන්නේ නේද? අපාය යන්නේ නැතුව උඩට ආවා. දුගතිය යන්නේ නැතුව සුගතියට ආවා. ඒක හරියට අර වතුරට දාපු කකුලුවා වගේ. ඇයි? ඒකෙත් මැරෙන්න වෙනවා. ඊට පස්සේ ආයේ කොහේ යයිද දන්නේ නැහැ. ටික කලක් තියෙයි. හැමරෙට ගින්දර අඩු වුණොත් ඉතින් වතුර ටිකක් රත් වෙන්න කාලයක් යයි නේද? ලිපනි වුණොත් එහෙම ආයෙ ඉතින් පත්තු කරනකම් අර ටිකක් කල් පීන පීන ඉන්න පුළුවන්. ඒ වගේ වැඩ. එතකොට පේනවද ඔය මරණ දුකෙන් බේරිලා නැහැ කියලා. එතකොට ඉපදීම බුදුහාමුදුර පෙන්නවා ඔන්න ඉපදීම නැති කළොත් මරණ දුකෙන් බේරෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අනිත් කියන හැම දුකෙන්ම බේරෙන්න පුළුවන්. වායසට යන දුක, ලෙඩ හැදෙන දුක. නේද? කොච්චර දුක් විඳිනවද? ඔය හැම එකෙන්ම බේරෙන්න පුළුවන් ඉපදීම නැති කළොත්. ආය උපදින්නේ
මරණය.
ඉපදුනා හින්දා මැරෙනවා. වේදනාවල් එනවා හැබැයි ඒක ඒ අන්තිම සැරේ.
ඔව්
අන්තිම. ආයේ ඉපදීමක් නැහැ
නේ.
එතකොට දැන් කැමති මොකද්ද? සුගතියකට යන්නද කැමති ඉපදීම නැති කරන්නද? ඉපදීම නැති කරගන්න හැටි දැනගන්න පුළුවන් බුදුදහමක් ඇහෙන කාලෙක විතරයි. බුදුදහම ඇහෙන්නේ නැති කාලෙ තමයි වැඩි. හරි. එතකොට අපි දැන් ඉපදිලා ඉන්නේ බුදුදහමක් ඇහෙන්න තියෙන කාලෙක. එහෙනම් අපි හොයන්න ඕන මරුණයින් පස්සේ සුගතිය යන හැටිද? නෑ. නැවත ඉපදීම නැති කරන හැටි. මොකද ඒක අහන්න ලැබිලා තියෙනවා. නේද? අපි වාසනාවන්ත වෙලා තියෙනවා එහෙම ධර්මයක් තියෙන කාලෙක ඉපදිලා ධර්මයේ අහන්න. ඒ වාසනාවත් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඔය අපේ තියෙන පරණ ගොඩාක් කුසල් සම්භාරයක් හින්දා තමයි එහෙම අවස්ථාව ලැබිලා තියෙන්නේ. බොහොම ටික දෙනාටයි ඒක ලැබෙන්නේ. එතකොට අපි ඒ ලැබුණ අවස්ථාවේදී මොකද කරන්න ඕන? ඔය මැරෙනකොට දුක අඩු කරන හැටි හොය හොයා ඉන්නද ඕනේ? ඒක හොය හොයා හිටියා කියලා ආයෙ ඉපදිලා මැරෙන එක නවතීද? නෑ. එහෙනම් නැත්තම් මරණය ටිකක් කල් දාගත්තා කියලා මැරෙන්නේ නැතුව ඉඳීද? නෑ. ඒක ඔක්කොම මුලාවන් කියලා තේරුම් ගන්න. අපි වැටෙන මුලාවන්. තව ටිකක් ජීවත් වුණොත් හොඳයි කියලා හිතනවා. හැබැයි අපි දන්නේ නැහැ මැරෙනවා. අපි දන්නවා. ඒ වුණාට ඒක හිතන්නේ. ඔය කල් දැම්මට මැරෙන එකෙන් ගැලවිලාද? මෙහෙ කරා. ඔව්. ඒ හින්දා තමයි අපි මේ මරණය ගැන කතා කරන්නේ. ඒ හින්දා තමයි මේ මරණය ගැන කතා
කරන්නේ.
එක උදව්වක් තමයි දැන් ඔය තේරුම් ගත්තේ අපි මේ ජීවත් වෙන කාලෙ දික් කර කර ඉන්න නෙමෙයි මහන්සි වෙන්න ඕන. මොකටද? උපදින එක නවත්. දැන් ඔක තේරුම් ගන්නේ මරණය ගැන කතා කරන කෙනෙක්. ඔව් සෝවාන් වීම නිවන් මාර්ගෙනි. ඔවාගෙන මෙනෙහි කරන අයට තමයි දැන් නැවත උපත නවත්තන්න උත්සාහයක් ගන්නවත් හිතෙන්නේ. ඔක ගැන හිතුවේ නැත්නම් කතා කරේ නැත්නම් එහෙම උත්සාහයක් ගන්න හිතෙයිද? නෑ. ඔන්න මරණය ගැන කතා කිරීමේ එක ප්‍රයෝජනය. හරි. ඊළඟට මරණය ගැන කතා කිරීමේ ප්‍රයෝජනය තමයි අපිට ඕක ඕන වෙලාවක එන්න පුළුවන්. අපි කොච්චර හිතුවත් තව කල් තියෙනවා කිය කියා එහෙම දෙයක් නෙමෙයි. සමහර විට හෙට වෙනකොට එන්න පුළුවන්. ඒක මෙනෙහි කරනකොට මොකද හිතෙන්නේ? හෙට නෙමෙයි අපි හිතමු ලබන සතියේ මැරෙනවා කියලා. නැත්නම් ඊළඟ පෝය නැත්නම් වෙසක් පෝය එනවනේ. වෙසක් නෙමෙයි. ඇසල නෙමෙයි. මොකද පොසොන්. හෙට පොසොන් පෝය නේ. අපි හිතමු හෙටම මැරෙන්නේ නැහැ. ඇසල පොහේට මැරෙනවා කියලා. ડોක්ටර් කෙනෙක් කියනවා ඔයා තව මාසෙයි ජීවත් වෙන්නේ කියලා කියනවා කියලා. නේද? Tamanට දැන් එහෙම කියනවා කියලා හිතන්න. මම මාසෙයි ජීවත් වෙන්න තියෙන්නේ. මම මොකද කරන්නේ? ඒක හරියටම හරිනම් තව මාසෙකින් මැරෙනවා නම් දැනට කරගෙන යන වැඩ වෙනස් වෙයිද නැද්ද? වෙනස් කර ගන්නවා. මොන වගේ දේවල්ද වෙනස් කරන්නේ? ඒත් ප්‍රශ්නයක් නෑ, මොකක් හරි වෙනසක් වෙනවනේ. දැන් තව එතකොට අරව මේවා ඉඩම් එහෙම සල්ලි දීලා ගන්න යයිද? මාසය ජීවත් වෙන්න. නෑ නේද? ඇයි? වැඩක් නෑ. ප්‍රයෝජනයක් ගන්න
බැහැ.
තියෙන දේවල් ටික පුළුවන් නම් විකුණලා දායි. නේද? දෙවියනේ මම කරන්න කරේ. ඒක තමයි. දැන් මම හිතෙනවද තියෙන ටික දෙන්න නැත්නම් මැරෙනවා කියලා දැනගත්තොත් නේද ওই තියෙන ටික ඉක්මනට දීලා දාන්නේ කාට හරි. දැන් මරණයට සූදානම් වෙනවා නේද? තව මාසෙයි ඉන්නේ කියලා හරියට දැනගත්තොත් අපි මරණයට සූදානම් වෙනවා. මරණයට සූදානම් වෙනවා කියලා මොනවද කරන්නේ? ඔන්න දැන් සූදානම් වෙන්න බලන්න මොනවද කරන්නේ?
සමහරක් හේතුව පාස්පෝර්ට්
එක. සමහරක් අය නෙමෙයි, Taman ගැන අහන්නේ දැන්. මන් තව ඊළඟ පෝය වෙනකන් අතාරින්න මාසෙයි කල් තියෙන්නේ.
ඔක්කොම තියෙනවා අත්‍යවශ්‍ය ළඟේම නම් ආරන්නේ එකට. ඔක්කොම
දැන්. ඒක තියෙන ඒවා බලාගන්නේ කවුද?
ඒක දීලා දාන්න. ඒක දීලා දාන්න. එන්න මොන බලන්නේ පවුලේ ඉන්න හස්බන්ඩ් එක.
මරණය ගැන මෙනෙහි කළොත් ඔන්න ඔයගේ අපි හිතන්න පුරුදු වෙනවා. තාම හිතන්න කැමති නැහැ. නේද? ලබන මාසේ මැරෙනවා කියලා හිතන්න කැමති නැහැ නේද? ඕක නිකන් විහිළුවක් වගේ නේද මං කියනකොට? නැත්තේ නැහැ. දැන් මාසෙකින් මැරෙනවා කිව්වොත් කරන දේවල් දැන් අද පටන් ගනීද කරන්න? නෑ. ඒකයි මං විහිළුවක් කියන්නේ. අපි ලබන මාසේ දැන් ඕගොල්ලෝ ලබන මාසේ මැරෙනවා කියලා මං කියනවා. මොන බරුද? එයා කොහමද දන්නේ අපි මැරෙන්නේ? හිතෙන් ගේන අනිත් පැත්ත. ඈ?
යසාන්ති
දැන් අපිත් එක්ක හිටියේ කෙනෙක් නැති වුණා. දැන් එයා හිතුවද මං හෙට නැති වෙයි කියලා. අපි ඊට කලින් දවසේ මේ සාකච්ඡාව නෑ දා හොඳට තේරුම් ගත්තා ධර්ම.
ඒක තමයි මට ඒක තේරුණා. එයාගේ
හොඳ සතුටෙන් හිටි.
හොඳ සන්තෝෂයක් ආවා.
ඔව්.
එදා.
ඔව්. දැන් අපි ආයේ කැමති එයා ගැන කතා කරගන්න. ධර්මයේ පැත්තක. ඔය අපේ පුරුදු.
පුරුදු
සසර. දැන් බලන්න දැන් මරණය ගැන මෙනෙහි කරන එකේ තව ප්‍රයෝජනයක් මම කිව්වේ. අපි මරණානුස්සතිය වඩන කෙනාට පේන්න ගන්නවා. මැරෙන්න පුළුවන් කොයි මොහොතේ හරි මැරෙන්න පුළුවන් කියන එක ටික ටික පේනවා. දැන් අපි දකින්න කැමති නැහැ. අපි ලබන මාසේ මැරෙනවා කියලා හිතන්න කැමති නැහැ. වෙන්න බැයිද? වෙන්න පුළුවන් නම් ඇයි ලෑස්ති වෙන්නේ නැත්තේ? කොහොමද දැන් කරනවා කියපු ඒවා පටන් ගන්න එහෙනම්. බාර ගන්න කැමති නැහැ. ඔය කිව්වට කරන්නේ නැහැ. බලන්න කරයිද කියලා.
ඒක
ඉතින් මං කියනවා මැරෙනවා
කියලා.
ડોක්ටර් කෙනෙක් කිව්වත් ඕක කරන්නේ. ඔය ડોක්ටර් කිව්වට මේ ડોක්ටර්ට වැරදිලා කියලා. ඕක දැන් මරණානුස්සතිය කරන්න කියන්නේ ඕකයි. වෙන කෙනෙක් කිව්වට තමන් පිළිගන්නේ නැහැ මැරෙනවා කියලා. තමන්ටම මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන ඇත්ත අපටත් ඕක දකින්න හම්බ වෙනවා මේක වෙනවමයි මම මැරෙන්න පුළුවන් එන සතිය වෙනකොට මැරෙන්න පුළුවන් එතකොට මේ plan කරන ඒවා හරියන්නේ නැහැ නේද දැන් ඕකට සූදානම් වුනේ නැත්නම් මොකද්ද වෙන්නේ මම මැරෙන්න යනකොට මතක් වෙනවා දැන් ලෑස්ති නේ ඒ වැඩ ගොඩක් තියෙනවා මේවා බලාගන්නේ කවුද මේක කාටද මේක කාටද ඔය ටික හිතන්න ගියාම මොකක් වෙයිද කොහේ යයි
ප්‍රේත ලෝකේ හැරෙන්න තිස්ස
කෙලින්ම දුගතියේ ආයේ කතා දෙකක් නැහැ
හැබැයි මං හිතලා තින්නේ කරන්න පුළුවන් ඒ වදරනවා බැරිනොත් ඔහේ ඕනේ ඕනේ
ගන්නවා ඔව් ඔවා හිත හිතා ඉන්න වෙලාවක් නැහැ දැම්ම දැන්ම ඕකට ප්‍රිපෙයා වුණා. සර්
මනරසින්
මනරහට මොකක්ද කියන්නේ? ඒක ඔය දැන් ඕගොල්ලන්ට මැරුණ කෙනෙක් දිහා බලලා එයා හිතුවේ නෑ හෙට මැරෙයි කියලා. මටත් ඕක වෙන්න පුළුවන්.
මමත් කොහොමයි තාම.
ඔව් එහෙම එහෙම පටන් ගන්න. ආ අපිත් එක්ක හිටිය කෙනෙක් මැරුණා. ඈ දැන් හෙට වෙනකොට තව කෙනෙක් මැරෙයි. ඒ මැරෙන්නේ මම කියලා දාගන්නවා වෙන කෙනෙක් නෙමෙයි. ඔය ඔය බ්‍රහ්මං සෝමතුන්ගේ දැන් හිතේ හිම බණක් තියෙනවානේ. ඔය හාමුදුරුව කියන එකක් දැන් හෝල් එකේ 300ක් 400ක් විතර ඉන්නවානේ. ඉතින් මේ ස්ටැටිස්ටික්ස් වලින් පෙන්නනවලු ඊළඟ අවුරුද්දේ මම මෙතෙන්ට එනකොට මේ හෝල් එකේ මේ කට්ටියම આવුත් එක්කෙනෙක් අඩුයි. මැරෙන. මේ සංඛ්‍යා ලේඛන වලින් ආපු විදිහට අනිවාර්යෙන් මැරෙන්න ඕන. එතකොට හිතන්න කියනවා දැන් කවුද මැරෙන්නේ ඉතින් කට්ටිය වටපිට බලනකොට කියනවා වයසක අය දිහා බලන්න එපා ඒගොල්ලෝ විතරක් නෙමෙයි මැරෙන්නේ ඕන වයසක කෙනෙක් මැරෙන්න පුළුවන් දැන් මුලින්ම අපි බලන්නේ කවුද අඩු වෙන්නේ කියලා වටපිට නේ අනිත් අය එහෙම නෙමෙයි ඔක හිතන්න ඕන මමයි ඊළඟ අවුරුද්ද වෙනකොට මෙතනින් අයින් වෙන්නේ කවුරු හරි එක්කෙනෙක් අයින් වෙනවා ඔය දැන් තියෙන්නේ කම්පිටිෂන්ස් නේද අර ස්ටා මේ ස්ටා කියලා එක්කෙනෙක් අයින් කරනවා නේද ඒ වගේ බලන්න දැන් මේ මනුෂ්‍ය ලෝකෙන් එක්කෙනෙක් අයින් වෙනවා අපේ කට්ටියෙන් එක්කෙනෙක් අයින් වෙනවා ලබන මාසේ වෙනකොට දැන් අපි එක්කෙනෙක් අයින් වුණා දැක්කනේ දැන් ලබන මාසේ වෙනකොට තව එක්කෙනෙක් අයින් වෙනවා හරි කවුද අයින් වෙන්නේ මම කියලා හිතන්න විහිළුවට නෙමෙයි ඔක දැන් ඇත්තට හිතන්න බලන්න මෙහෙම වෙන්න බෑයිද වෙන්න පුළුවන් නේද ඔයගොල්ලෝ දැකලා ඇතිනේ මෙතන හිටිය කී දෙනෙක් දැන් මැරිලා ඇද්ද ඔයගොල්ලෝ ආවට පස්සේ නේද ඒ කෙනෙක්වත් හිතුවේ නෑ මාව නැති වෙයි කියලා ඒ වුණාට ඇත්ත தත්තේ අපි හැමෝම ඔය භයානක තත්ත්වයේ ඉන්නේ. හරි? ඔයගේ හිතන්න පුළුවන් ඔය එක එක විදි. ඔවා මරණානුස්සතිය කියලා කියන්නේ. දැන් ඕක දාන්න ඕන මට වෙන්න පුළුවන්. මට තව කාලයක් නැහැ. එතකොට අපි මොකද්ද ඊට කලින් කරන්න ඕන? පුළුවන් නම් ධර්ම අවබෝධය ලබන්න. ඔය තියෙනේම දීලා දාන එක නෙමෙයි. ඒක අපි දුන්නත් නැතත් කවුරු හරි අරගන්න. නේද? පිරිසිදු කරගෙන මොනවා කරන්නේ? එතකොට දෙන ධර්ම අවබෝධයක් නැහැ. ධර්ම අවබෝධයේ ඉන්න ඕනේ ඒක දැන් කළොත් අවබෝධෙයි. හරි? ඕවා දුන්නා කියලා ධර්ම අවබෝධය වෙනවා නම් ඉතින් මේ අර බුදුහාමුදුරුවෝ එස්සන්තර කාලේ ධර්ම අවබෝධය කරා. එහෙම අවබෝධ වෙන්නේ නැහැ ධර්ම. නේද? වැඩේ දෙන්නේ අපිට ඔහම ගොඩක් තියෙනවා අපි කොච්චර නෑ කිව්වත් තියෙනවා එතකොට මේවා දීලා දාලා නවත්තන්න බෑ. ඒක තේරුම් ගන්න. දීලා දාලා ඉවර කරන්න බෑ. ඒ තරම් අපිට තියෙන අල්ලගත්තුවේ. හරි? එතකොට මේ මේ ඔය ලාස් විල් එක ලියනවා හරි මොනවා හරි ඒ කතා නෙමෙයි මේ කියන්නේ. ඔවා දුන්නත් නැතත් දීලා තමයි යන්න වෙන්නේ. අරන් යන්න බෑනේ ඒක. තියලා යන්න වෙන්නේ. අපි කැමති කෙනෙක් ගණීද තරහකාරයෙක් ගණීද කියන එක වෙනම කතාවක්. අපට අරන් යන්න බෑ අපේ කන්ට්‍රෝල් එකකුත් නෑ. නේද? එතකොට මේ ඔය තියෙන ටික දීලා දාන එක ගැන නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා දෙයක් කරන්න තියෙනවා. අන්න ඒකට පරක්කු වෙන්න එපා කියන එකයි කියන්නේ. මේ තණ්හාව ටික අඩු කරගෙන මොනව කරන්නේ? ඊළඟ. ආ ඊළඟ එකට තමයි මම එන්න හදන්නේ. දැන් අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ කොහොම හරි ඊළඟ එකේ උඩට පැන ගන්න. දුගතියට නොයා ඇයි සතර පායට යන්නේ දු කොහොම හරි ඊළඟ එකේ බේරෙන්න. ඒ
ඔය
ටික ටික අඩු වෙන්නේ නැහැ. එහෙම පුළුවන් නෑ ඉතින් මේ මේ බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. අපි හිතන් ඉන්නවා ටික ටික අඩු වෙයි කියලා අඩු වෙන්නේ නැහැ. හරි. ඊළඟ සැරේ දිව්‍ය ලෝකේ ගියා කියමු. හරිද? ඔකටනේ කැමති. දිව්‍ය ලෝකේ ගියොත් මොකක් වෙයිද? දිව්‍ය සම්පත්. පොඩ්ඩක් ඉන්නකෝ මේක නුවණින් හිතන්න. දැන් ඔන්න ඔක්කොම සම්පත් ලැබෙන. හරි? දැන් ඊළඟ ජීවිතේ අපි දිව්‍ය ලෝකේ උපදිනවා. දැන් ඔක්කොම සම්පත් ලැබෙනවා කියන එක හිතන්න මනුෂ්‍ය ලෝකෙත් ඉන්නවනේ සමහරු ඔය කිව්වේ දැන් රජිනා එංගලන්තේනේ ඒ වගේ තත්වයක් නේද දැන් දිව්‍ය ලෝකේ කියන්නේ ඊට වඩා එයාට ඕන එකක් හිතනකොටම ලැබෙන මට්ටමක ඉන්නවනේ නේද කොහෙන් හරි සල්ලි තියෙනවා කවුරු හරි කෙනෙක් දෙනවා නේද දැන් දිව්‍ය ලෝකේ ඊටත් වඩා ඉක්මනට අපිට අවශ්‍ය දේ ලැබෙන අන්න මොකද්ද වෙන්නේ දැන් ආශාවන් දුරු වෙයිද වැඩි වෙයිද දැන් මේ ලෝකේ සල්ලිකාරයන්ගේ ආශාව වැඩි වෙනවද අඩු වෙනවද ඒගොල්ලෝ හොඳ වැඩද කියලා කරන්නේ වැරදි වැඩ කරන්නද
පෙළඹෙන්නේ
හොඳ වැඩ කොච්චර කරනවද නරක වැඩයි හොඳ වැඩයි දැම්මොත් දෙපැත්තට කොයිවද වැඩි දැන් මෙහෙම බලන්නකෝ ටිකක් එච්චර සල්ලි නැති සාමාන්‍ය දුප්පත් ඈ මීඩියම් ලෙවල් එකේ ඉන්න කෙනෙක්ද හොඳ සල්ලිකාරයෙක්ද වැඩියෙන් පින්
කරන්නේ
සාමාන්‍ය ඊටත් වඩා පින් කරනවා සමහර විට දුප්පත් ඕක නේද තත්ත්වේ දකින්න ඕක මේ දුප්පත් අය ඉන්නවා Tamanta කන්න තියෙන එකම වේල නොකා එක තව කෙනෙකුට. බොහෝසක් කෙනා ඔය වැඩේ කරන්නේ නැහැ. Tamange කෑල්ල ඉතුරු කරගෙන තමයි අහක දාන ටිකක් තමයි දුන්නේ. ඕක තමයි ඇත්ත
தත්ත්වය.
ඔය ලොකු දාන දුන්නට වැඩක් නැහැ. Tamanටම ඕන දේ දෙන්න ඕන කියලා මේ මට්ටමට එන්නේ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉඳි. ඒක බොහොම කලාතුරකින් එන එක. නේද? වැඩි හරියකට මොකද වෙන්නේ? ඒක තමයි. වැඩි හරියකට වෙන්නේ තණ්හාව වැඩි කරගන්න දේවල්මයි ඒගොල්ලෝ කරන්නේ. අර දුප්පත් මිනිස්සයා තරම් අනිත් අයට උදව් කරන්නේ නැහැ. තව එකතු කරගන්නමයි බලන්නේ. ආයේ තණ්හාව වැඩි කරගන්න. ඕක තමයි මේ ඔව් කාම ලෝකවල தત્වේ ඒවා ලැබෙන්න ලැබෙන්න තව තව ඇලෙනවා මිසක් අත්තරින්න හිතෙන්නේ නැහැ
මෙතන සාරාංශයක් කරන්න දෙවියෝ ඉන්නවා
නේද එතන ඒ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා හරිද පොඩ්ඩක් ඉන්නකෝ මේක මං කියන හින්දා නෙමෙයි බුදුරජාණන් වහන්සේ රහතන් ඥානෙන් ඔය ඇත්ත ඇටියට දැකලාමනේ දේශනා කරන්නේ. ඉතින් පළවෙනි දේ කිව්වනේ දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙක් නැවත සුගතිගාමී වෙන විදිහ උපමාවක් දුන්නානේ. නේද? අර නිය පොත්තට ගත්තු පස් කැට ටිකයි මහ පොළොවේ පසු. එතකොට පේනවනේ කීයෙන් කී දෙනාටද ආයි සුගතිගාමී වෙන්න පුළුවන්? බොහෝම ටික දෙනා. නේද? අපි දැන් ගිය ජීවිතේ ওই කොටසට අයිති වුණා. නිය පොත්තේ පස් ටිකට අපි අයිති වුණා. ඒ බොහොම කලාතුරකින් වෙන එකක්. හරි? එතකොට මේ දැන් මිනිස්සුව නැත්තම් සුගති වල ඉන්න අය ආයෙ සුගතියක උපදින්නේ අර වගේ බොහොම සුළු ප්‍රමාණයක්. ඒක බොහොම කලාතුරකින් වෙන. ඕක අපට වෙයි කියලා කියන්න බෑ. නැත්තන්න පුළුවන්නේ මහ පොළොවේ පස් නෙමෙයි මේ මිදුලේ පස් ටිකයි නිය පොත්තේ පස් ටිකයි ගත්තොත් කොයිවද වෙන්නේ? නේද? ඒකට ඔච්චර පොඩි ප්‍රමාණයකට අහුවෙන්නේ බොහොම සුළු පිරිසයි. හිතා ගන්නවත් බැරි ටික. හරිද? එහෙම අහුුණක් තියෙන භයානක තත්ත්වේ තමයි දැන් අපි මිනිස්සු වෙලා ඉපදුන අයගෙන් කීයෙන් කී දෙනාද ධර්මයක් හොයන්නේ? කීයෙන් කී දෙනාද හොඳ වැඩ කරන්නේ? පේනවනේ. බොහොම සුළු පිරිසයි. අර අර නිය පොත්තේ පස් ටිකෙනු බොහෝම සුළු පිරිසක් තමයි ධර්මයක් හොයන. හරි? එතකොට දැන් අපි අර නිය පොත්තේ පස් ටිකට වැටිලා ඉන්නවා. ගිය ජීවිතේ කොහේ හරි ඉඳලා. නේද? සුගතිගාමී වෙලා තියෙනවා. මිනිස්සෙක් වෙලා තියෙනවා. ඒ පිරිසනුත් සුළු පිරිසකට ලැබෙන ධර්මය අහන්න ලැබෙන අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් ඔය ලැබුණ අවස්ථාවේ අපි හිතනවා නම් තව ටිකක් පින් කරගෙන දිව්‍ය ලෝකේ යන්න ඕන කියලා. නැත්තම් ආයේ මනුෂ්‍ය ලෝකේ හරි සුගතියක හරි උපදින්න ඕන කියලා. ඔය කරන මොඩ වැඩක් නෙමෙයිද? දැන් ඒ ගිහිල්ලා පළවෙනි දේ ධර්මයක් අහන්න ලැබෙයිද දන්නේ? පළවෙනි දේ සුගතියක යන්න පුළුවන් වෙයිද දන්නේ? මොකද බුදුහාමුදුරුවෝ පෙන්නවා මෙච්චර සුළු පිටසකට තමයි සුගතියට යන්නේ. එතකොට ඒ ගිහිනුත් ධර්මයක් පවතීද නැද්ද කියන එක. ඒ පවතින කොටත් අපට ওই ධර්මය අහන්න ලැබෙයිද නැද්ද? ඈ? බැරි වෙලාවත් අර එංගලන්තේ රජින වගේ ඉපදුනොත් එහෙම පින් වැඩි වෙලා. ධර්මය නේ? දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු එක අහන්නකෝ අනිත් අය කියන එක නෙමෙයි. එහෙම බුදුහාමුදුරුවෝ කියලා නැහැ. මේ බුදුහාමුදුරුවෝ කියපු ටික තමයි මම කියන්නේ. ඔය අනිත් අය කියන්නේ. එන්න දිව්‍ය ලෝකේ යන්න කියන අය කියන කතාව. හරි? හාමුදුරුවෝ කියයි මම කියන්නේ ත්‍රිපිටකේ බලන්න. මේ ත්‍රිපිටකේ තියෙන කතාව තමයි මම කියන්නේ. නේද? ඒකට අපි දහමක් අහනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කවදාවත් කිව්වේ නැහැ පින් කරලා දිව්‍ය ලෝකේ යන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ භවයේ මේ 31 තලයේ කොහේ හිටියත් ඕක දුකමයි. පුළුවන් තරම් ඉක්මනට ඕකෙන් ගැලවෙන්න. ඊළඟ ජීවිතේට කල් දාලා මේක කරන්න කියලා කාටවත් කිව්වේ නැහැ. ඔය සැපටික කූටම වඩා වටිනවා සෝවන් වෙන එක කියලායි කිව්වේ. නේද? ධර්මයක් අහන්න ලැබුණ එකේ ප්‍රයෝජනේ ඔන්න ඕකයි. හරි වෙන කතාවලට අහු වෙන්න එපා. ආයේ ඊළඟ ආත්මේ කරගන්න හිටියොත් ඔබ හම්බ වෙන්නේ නැහැ. හරිද? මේ ජීවිතේ ඔබ කරගන්න ඕනේ නැත්තම් මේ මොච්චර අමාරුවෙන් මේ මනුෂ්‍ය ජීවිතය ලැබලා ධර්මයක් අහන්න ලැබුණා නම් ආයේ ඔය වගේ ක්ෂණ සම්පත්තිය කියන්නේ නිකන් නෙමෙයි. ඒකක් ලැබෙන එක ආයි හිතන්නවත් බෑ ලැබෙයිද කියලා. අපි මේ පින් ටිකක් කළා කියලා ආයේ ඔය ක්ෂණ සම්පත්තියක් ලැබෙයිද කියන එක හිතන්න බෑ. ඒකට පුළුවන්කම තියනවා මේ ධර්මය අහන්න ලැබුණ එකෙන් අවබෝධයක් ගන්න. අඩු ගානේ සෝවන් මාර්ගයට වැටෙන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඕක කරන්නයි අප්‍රමාදී වෙන්න ඕන. එතකොට අපි ඕකත් කල් දදා ඉන්නව නෑ. ඕක ඊළඟ මාසෙ පුළුවන්. නේද? තව අපිට අනිත් වැඩ ටික තියෙනවා අරකයි මේකයි දැන් භාවනාවට එන්නේ නැහුවහන් ඉතින් ඒකටත් වෙලාවල් හොයන්න ඕන අනේ මට අර එහෙ යන්න තියෙනවා මෙහෙ යන්න තියෙනවා ඔහොම නෙවෙන්නේ ඕක නේද ඇත්ත තත්ත්වය අපිට මේ පැය දෙකක් හොයාගන්න කොච්චර අමාරුද ඈ ඇයි අමාරු වෙලා තියෙන්නේ පළවෙනි දේ තමයි මරණය ගැන නුවණින් දකින්නේ මරණ අනුස්සතිය මේක හෙට වෙනකොට අපට එන්න පුළුවන් ඕක දැක්කගෙන වෙන වැඩ දාගන්නේ මේ භාවනාව කෙරුවා ඕක දැකපු නැතිකමමයි අපිට අනිත් අපොයින්ට්මන්ට්ස් ලොකුයි මම මේ කාටවත් වෙනම කියන අනිමේ මේක තමයි මගේ தත්තෙත් ඕක හරි අපි මේකේ ඕක තමයි මේ සසර යන සත්වයාගේ මට්ටම අපි ප්‍රමාද වෙනවා බුදුහාමුදුරුවෝ කියනවා ප්‍රමාද වෙනවා එතකොට මේ මරණය ගැන මෙනෙහි කිරීම අප්‍රමාදී වෙන්න හේතුව වීරිය වඩන්න හේතුව මරණය ගැන මෙනෙහි කරන්න දැන් අපි කැමති නෑ මරණය ගැන මෙනෙහි කරන්න අපි හිතනවා අපි කැමති කියලා ඒකට කරන්නේ නෑ හරිනම් අර යන නැති වුණ ගමන් හිතෙන්න ඕන ඊළඟ හෙට මට මේක වෙන්න බැයිද මේක වෙනවනම් දැන් මං ලෑස්තිද?
ඔව්.
අනේ එතකොට තමයි මේ හිස ගිනි අරන් තියනවා කියලා පේන්නේ. දැන් මේ වෙන වැඩ කර කර ඉඳලා හරියන්නේ නැහැ. මේ ගින්න නිවා ගන්නම ඕන. මේක ඊළඟ ජීවිතේට දාන්න සුදුසු දෙයක් නෙවෙයි. මොකද අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේක මතක තියාගන්න. ඔය ක්ෂණ සම්පත්තිය කියන එක ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ නැහැ. ඔහොම ලැබෙන එකක්. ක්ෂණය කියන්නේ දුර්ලභම ඒවයින් දුර්ලභම සිද්ධියක් තමයි ඔය ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ වගේ අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. එතකොට අපි උත්සාහ කරන්න ඕන දැන් මම පෙන්නුවේ බැරි වෙලාවත් දිව්‍ය ලෝකෙ ගියොත් මීටත් වඩා දරුණු. දැන් මේ සැප නැති හින්දානේ අපිට දුකක් ටිකක් තේරුණ හින්දානේ මේක අහන්නවත් ඇවිල්ලා තියෙන්නේ. දුක තේරෙන්නේ නැති අය මේ පැත්ත බලාතේ ඉන්නේ. දුක නැතුව නෙමෙයි දුක පේන්නේ. මොඩකමට පේන්නේ. ඒ හිඳයි මේවට ඉන්නේ නැත්තේ. දැන් බලන්න කී දෙනාද ඉන්නේ. මං කියන්නේ මගේ එකට ඉන්න කියන නෙමෙයි. කොහේ හරි ධර්මයක් කතා වෙන තැනකට යන්න. බණක් අහන්න. කීයෙන් කී දෙනාද ඕක කරන්නේ. මේ මෙච්චර දුක පේන්න තියෙන මනුස්ස ලෝකේ මේ හැට පේන්න තියෙන. මරණය ඔගොල්ලෝ දකින්නවා නේද? දැන් දිව්‍ය ලෝකේ ඔහොම පේන්නවත් තියනවද? නෑ. මරණයක් දකින්නවත්. එහෙම තැනකදී අපිට මේ ධර්මයක් හොයන්න හිතෙයිද? අනිත් අය ගැන බලන්න. එහෙම එනවා ටික දෙන්නේ. එහෙම එනවා ටික දෙන්නේ. දැන් ඔයා කිව්වා මම අර කතාවටත් උත්තරේ දෙන්නම්. දෙවිවරු කතා කරනවා. අන්න ධර්මයක් කතා වෙනවා ඔතෙන්ට යන. අන්න බුදුරජාණන් වහන්සේ ඉන්න ඔතෙන්ට. දැන් ඕගොල්ලෝ කී දෙනෙකුට කතා කරලා ගෙන්න ගන්න පුළුවන්ද? මෙන්න ධර්මයක් කතා වෙනවා කී දෙනෙක් ඇයිද? කී දෙනාද ඉන්නේ දැන් ගෙන්නගෙන? කතා කළාට වැඩක් නැහැ. එහෙම එවෙන්නේ නැහැ. ඉතින් අපි කී දෙනාද ඉන්නේ? ඔය හින්දා තමයි අර නියපොත්තේ උපමාව ගන්න ඊළඟට. මහා පොළොවේයි මේවයි හරි දැන් ඒ හින්දා තමයි මේ මොකක් හරි හේතුවක් හින්දා අපි ධර්මය අහන කොටසක ඉන්නවා එතකොට ඒ ලැබුණ අවස්ථාව ආයි ලැබෙයි කියලා හිතන්න එපා මේ ලැබුණ අවස්ථාවෙන් අපි පුළුවන් තරම් උත්සාහ කරන ඕන ධර්මය අවබෝධ කරගන්න අඩුගානේ සෝවන් වෙනවා ඒක කරන්න බෑ කල්දදා අපි කල් දාන්නේ මේ මරණේ භයානකකම අපිට පේන්නේ. භයානකකම කියන්නේ කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද? ඒතර භයානකකම වෙන්නේ ඊළඟ උපත දිව්‍ය ලෝකෙ ගියත් වැඩක් නැහැ. ධර්මය අහන්න ලැබුණ නැත්තම්. අපි අපාගත වෙනවමයි. හරි? ඒක තමයි නේද කියන්නේ. ඉතින් මේක ඇත්ත නෙවෙයිද? ඇත්ත දැකලා බය ඇති කරගන්න. මේ බුරු දැකලා මේ බය නැති කරගෙන වැඩන්නේ.
අපි ඇත්තටම සතුටුස වෙන්න ඕනේ. මොකද දැන් අපිට අවශ්‍ය නිවන් මාර්ගයේ යන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ ටිකනේ.
ඒ ටික තමයි මම මේ කියන්නේ. මං අමුකෙන් හදලා කියනවා නෙමෙයි. මට එච්චර නුවණ නැහැ. කරන එක හොඳයි කියලා තියනවා. පින් කරන එක නරක නෙවෙයි. හැබැයි ඉතින් බලන්නකෝ ඔය පින් කරපු අයනේ මිනිස්සු වෙලා ඉපදිලා තියෙන්නේ. පින් කරපු නැති කෙනෙක් මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ නැහෙනේ. ඒක පිළිගන්නවනේ. දැන් එහෙම පින් කරලා ආපු අයද දැන් බලන්න වට පිටේ මොකද කරන්නේ කියලා. ඔය පින් නොකරපු අය නෙවෙයි. ඉතේ ඕකමයි අපටත් වෙන්නේ. ඊළඟ සැරේ අපි බුද්ධාගමේ වෙයිද දන්නේ නැහැ. ධර්මයක් අහන්න ලැබෙයිද දන්නේ නැහැ. මොකද ධර්මයේ ඒ තරම් කලාතුරකින් අහන්න ලැබෙන එකක්. හරි. දැන් පින් කරන්නේ ධර්මයක් අහන්න ලැබෙන්න. එතකොට ඒ අවස්ථාව ලැබුණාට පස්සේ ආයෙත් පින්නම් කරන්නේ මේ ලැබුණ එකෙන් ප්‍රයෝජනේ ගන්න.
දැන් සමහරකට ප්‍රාර්ථනා කරන්න කියන්නේ
ඒකත් නෙමෙයි ප්‍රාර්ථනා කරන්න ඕන. අපි අර ප්‍රාර්ථනා වාක්‍ය කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ කරපු පින් වල බලයෙන් මොකද්ද වෙන්න කියන්නේ. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ඔය වටපිටාවේ ඉන්නේ බාලයෝ. අපිව ධර්ම මාර්ගයෙන් ඉවතට අදින අය. ඒක පළවෙනි ප්‍රාර්ථනාව අපිව ධර්ම මාර්ගයෙන් ඉවතට අදින අය ඇසුරු කරන්න ලැබෙන්න එපා. දෙවෙනි එක තමයි සතන් සමාගමෝ හෝතු. ධර්මය පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාම හම්බ වෙන්න ලැබෙන්න. ඔබ තමයි ප්‍රාර්ථනා වෙන්න ඕන. කවද වෙනකන්ද නිවන් අවබෝධ කරගන්න. යාව නිබ්බානපත් වේ. එතනින් මෙහා ප්‍රාර්ථනා තියාගන්න එපා. ඒ කියන්නේ ධර්මයක් අහන්න ලැබුණ එකේ ප්‍රයෝජනේ ඕකයි. අපිට දිව්‍ය ලෝකයේ ගිහිල්ලා බණ අහන්න ලැබෙන්න. ඒවා මේ බුදුහාමුදුරුවෝ කියපුව නෙවෙයි. බුද්ධ ධර්මයේ තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ දෙයි බුදු කෙනෙක් පහළ වෙන්නෙම මේ සත්වයාට මෙහි වගේ භයානක තත්වයක ඔය ඉන්නේ. මහා ගිනි ගොඩක පිච්චි පිච්චි ඉන්නේ. ඕකෙන් මිදෙන්න අප්‍රමාදී වෙන්න. මොහොතක්වත් පමා වෙන්න එපා කියන එකයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. බුදු කෙනෙක් දේශනා කරන්නේ ඔයගොල්ලෝ පින් කරලා දිව්‍ය ලෝකේ යන්න එහෙන් බණ අහලා රහත් වෙන්න ඒ කතාවක් බුදු කෙනෙක් නෙමෙයි දේශනා කරන්නේ. හරි. හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ පින් කරන්න එපා කියලා. ඒක වැරදියට අවබෝධ කරගන්න එකයි මේ ප්‍රශ්නේ. පින් කරන්න කියලා නවත්තලා නැහැ. ඇයි ඊටු ටික කතා කරන්නේ? නේද? ඒ පින් කරන්න එපා කියලා නෑ. දැන් හොඳ වැඩවලට එපා කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ. හරි. පාන කෙවුව පළියට ඒක විතරයි කරන්න කියලා එකක් කියලා නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සසරේ බොහොම භයානකයි. මේකේ මොහොතක් හරි ඉන්න එක මහා භයානක තත්ත්වයක්. ඕකනේ බුදු කෙනෙක් කියන්නේ. ඒක ගැන ප්‍රශ්නයක් තියනවද නෑනේ? ඉතින් ඒකයි අපි ධර්මයක් අහන්න ලැබුණ තැන ගන්න ඕන. අපි මේ මහා භයානක තත්ත්වයක ඉන්නේ. අපි අපේ මෝඩකම හින්දා අපිට පේන්නේ නැතුව මිසක්. මකේ දැන් මරණය අපි කල් දාගන්න හිතනවා මිස අපි කැමති නෑනේ ඇත්ත පිළිගන්න. ඕකෙන් බේරෙන්න බෑ. ඕකනේ ඇත්තද? මට මැරෙන්න වෙනවා. මැරෙන්න වෙනවා කියනකොට කල් දාලා හිතන්නේ නෑ නෑ තව කල් තියෙනවා. ඒ අපේ මෝඩකමට හිතෙන්නේ එහෙම. ඒකයි ඕක මෙනෙහි කරන්න කියන්නේ නෝනේ. නොදන්නකමයි මෝඩකම. ඔව් දන්නේ නැති වුණාට අපි 요거 ළඟ තියනවා කියලා හිතන්නේ. හෙට අනිද්දා එනවා කියලා හිතන්නේ. එහෙම නිකන් හිතෙන්නේ නැහැ. හරි. ඔය නුවණින් මරණානුස්සතිය වඩන කෙනාට විතරයි එහෙම හිතෙන්නේ. එහෙම හිතුණා නම් මං කිව්වනේ දැන් ලබන මාසෙම දැන් හෙට වුන්නේ නැහැ. ටිකක් කල් දීලා. හෙට වගේ තව දවස් 30කට පස්සේ මැරෙනවා කියලා හිතමු. කොච්චර ළඟට ගන්න නැතුව. එතකොටවත් කරන ටික දැන් අද ඉඳලා කරන්න පටන් ගන්නවද? නෑ. ඔය කියන ඒවා ආරන්නිට යනවා. අර මේවා කවදා කරන්නේ නේද ඔබ? ඔබ මැරුණාට පස්සේ තමයි ඒවා කරන්නේ.
මැරුණාට
පස්සේ. ඔව්. එතකන් ওই දවසේ එන්නේ නෑ. ඒක එන්නේ දැන් නුවණින් හිතුවොත්. හරි මේ මරණය එන්න පුළුවන්. අරය නැති වුණා නම් මං හෙට එන්න පුළුවන්. හැම වෙලේම හිතනවා නම් දැන් ඕවා කරන්නේ නෑනේ. දැන් තමන්ම කිව්වේ මං හෙට නෙමෙයි. මම මාසයක් කල් දීලා තිබ්බේ. ලබන මාසේ මැරෙනවා නම් දැන් පටන් ගන්න එපා. නේද? නෑ හරිනම් එහෙම එන්න ඕන. ඉතින් තමන් නුවණින් බලන්න ඕන දැන් මට තව කල් දාන්න මොහොතක්වත් නෑ. කද කල් දැම්මොත් අර භයානක තත්ත්වය. ඒකෙත් අපිට යන්න තියෙන්නේ වැඩි හරියක් දුගතිවල. ඒකත් මතක තියාගන්න. ඔක බුද්ධ වචන. එහෙම බොහොම සුළු පිරිසයි සුගතියේ ආයි උපදී. දුගතියේ ගියොත් මේවා ආයි දැන් නැති වෙලාව දුගතියේදී හම්බ වෙයිද? දුගතිය කියන්නේ කන්න බොන්නවත් නැති පිපාසෙන් පෙළෙන නේද? ඒ වගේ තත්ත්වයක්. දැන් හොයාගන්න බැරි තත්ත්වේ එතකොට හම්බ වෙයි. දුගතියට යන්න ඕනේ නැහැ. මිනිස්සුන්ගෙන්ම හිතන්න දුප්පත් කන්න නැති සැනක ඉපදුනොත් එහෙම මේ බණ අහන්න පුළුවන් වෙයි. ඔව්. එහෙ යන්න ඕනේ නැහැ ලංකාවේම තියෙන. දැන් ධර්මය අහන්න හෙට නිකමට බලන්න හෙට ලංකාවේ ඔච්චර කියන දවසේ බණ අහන්නේ කීයෙන් කී දෙනාද කියලා. සිල් ගන්න අය තමයි තේනේ. ඔතනින් ධර්මයේ හැසිරෙන්නේ කීකෙන් කීදද? අපේ தත්ත්වෙත් ඕක වෙනවා. මේකේ මේ භයානකකම නුවණින් දැක්කේ නැත්තම්. ඒකට අපි හිතන්න ඕන දැන් දැම්ම මේ මේක කරන්න ඕන තව අනිත් වැඩ හින්දා මේකට වෙලා නැහැ කියලා කියන එක තමයි කරන්න තියෙන ලොකුම නඩ. වෙලා නැහැ. ඔවට වෙලා නැහැ. දැයිකෙන් කියන්නේ දැන් ආ මේ බණ අහපු ගමන් අපි රහත් වෙයි හරි එහෙම කියනා නෙමෙයි. අඩු ගානේ ඒකෙන්නේ ටිකක් හරි මේ පැත්තට හිතන්නවත් පුරුදු වෙන්නේ. නේද? මේක අහපු කෙනාටනේ මේක දැන් ඕගොල්ලෝ මේ ටික අහගත්තු හින්දා නේද පොඩ්ඩක් හරි වෙනස් විදියකට දැන් මෙහෙම දෙයක් තියෙනවා කියලාවත් දැනගන්න. ඕකත් ඇහුවේ නැත්තම්. නිවන් දොරටුවක්. ධර්මය අහන එක ඒකෙන් තමයි අපේ නුවණ වැඩෙන්නේ. එතකොට ධර්මය අහන වෙලාව අපි කොච්චරද ජීවිතේ දාලා තියෙන්නේ? ඉස්සරහට දාන්නේ. දැන් දවසේ පැය 24 වෙනි මේකට කොච්චර වෙලාවද දාන්නේ? නේද? වෙන තැන්වල ගණන් හදලා පෙන්නනවා සමහර වෙලාවට. තා අවුරුදු 20ක් ජීවත් වුණොත් බැරි වෙලාව. අපි කොච්චර ඒ අවුරුදු 20න් කොච්චර ටික කාලෙද මේ ධර්මයේ හැසිරෙන්න දාලා තියෙන්නේ. ඔබල ගණන් හදලා බලුවොත් එහෙම ඉඳලා ඔය කියන සුගතිය ගිහිල්ලා බණ අහන මට්ටමට එන්න බෑ. ඒක ඒ මේ මේකේ අපි ලබා ගන්න තියෙන එකේ වටිනකම පේන්නේ නැහැ එක පැත්තකින්. ඊළඟට මේ යන්න හදන භයානක தත්ත්වෙ පේන්නේ. ඒකට මතක තියාගන්න දැන් මරුණයින් පස්සේ ඉපදිලා දුගතිය ගියොත් අපි කොහොමද දන්නවනේ ඒක දුකක්මයි කියලා? සුගතියේ ගියත් දිව්‍ය ලෝකේ ගියත් වැඩි අවස්ථාව තියෙන්නේ අපි ඔය පව් කරන පැත්තට පෙළඹෙන්න. තණ්හාව වැඩි කරන පැත්තට පෙළඹෙන්න. මොකද හැමදේම ලැබෙනකොට අපිට ධර්මය ගැන හිතන්න හිතෙන්නේ. එහෙම ස්වභාවයක් තියෙනවා. හැමදේම අපිට ඕන දේ ඔක්කොම ලැබෙනකොට දැන් ඔය මොකක් හරි වෙලා ඕන නොලැබෙන හින්දානේ මේක හොයන්න හිතුනේ. හිතන දේ Tamanට ලැබුණා නම් කවදාවත් එන්නේ නැහැ මෙතෙන්ට. ඔක තමයි ඇත්ත තත්ත්වය. මොකක් හරි disappointment එකක් වෙලා නේද? මේක දුක තේරෙන්න ඕන. දැන් දිව්‍ය ලෝකේ කොහොම නෙමෙයි. ඔක්කොම හම්බ වෙයි. එතකොට අවස්ථාවක් ලැබෙයිද ධර්මය ගැන හොයන්න? අපි ඒ හිත රවට්ට ගැනීමක් ඔය කරන්නේ. මේ පුරුද්ද පැවතුණා හිතෙනවන්න අරහේ අර පන්සලේ හොඳ බණක් යනවා ඒ වුණාට මෙතන ලොකු පාටියකුත් තියෙනවා. ඈ ඔය දෙක එනකොට මෙතෙන්ට නොබියොත් මෙයා තරහ වෙයි. ඈ මගේ මුණ පෙන්නන්න ඕන ඔතෙන්ට. අතෙන්ට යයිද මෙතෙන්ට යයි. ඒක මේ ලෝකේ ඔහමනම් දිව්‍ය ලෝකේ ඊට වඩා දරුණු විදිහට අපි වැළෙන්නේ. ඇයි? දැන් නම් ඉතින් ඕකට යන්නේ ඇඳුමක් නැහැ. ඒ හින්දා හරි නොයා ඉන්න හිතෙන. දිව්‍ය ලෝකෙද? තියෙන ලස්සනම ඇඳුම් හම්බ වෙනවා දිව්‍ය. ඈ? එතකොට නොයා ඉන්න හිතෙයිද? නැහ, ඕක තේරුම් ගන්න ඔය ඇත්ත தත්ති. හරි? දැන් මේ මනුෂ්‍ය ලෝකයේ ගොඩක් ධර්මය දකින්න පහසු වෙන්නේ අපිට ඔය පෙර අකුසල කර්මින්ද හරි අපි හිතන දේවල් වෙන්නේ. අපි කැමති දේවල් වෙන්නේ. දිව්‍ය ලෝකේ එහෙම නෙමෙයි. මේ කාම සම්පatti පංච කාමයෙන්ම ලැබෙන. එහෙම තැනක ඔය ධර්මය අහන්න හිතෙනවා කියන එක බොහොම දුර්ලභ කරුණක්. ඒවා එපා වෙන දේවල්ද තියෙනවා. දැන් නැති හින්දා ඉතින් මොකක් හරි හින්දා එපා වෙනවා මිස. ඕවා එපා වෙන ඒවා නෙමෙයි. ඒවා ලැබෙන්න ආසක්. මෙහෙමයි. Taman සමහර දේවල් වලට කැමති නොවෙන්න පුළුවන්. ඒ වුණාට සමහර දේවල් තියෙනානි කැමති ඒවා. ලස්සන දේවල් දරවල් වාහන ඇඳුම් පැළඳ තව දෙයක් හොයාගෙන යනවා. ඒක තමයි හැටි. අපි එකකට කැමති නොවුනට කෑමට කැමති නොවුනට තව කැමති වෙන දේවල්. එතකොට ඒවා පස්සේ දුවන. ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි මිනිස්ය ස්වභාවය. දැන් සල්ලි හොයන අය හොයන අය කවදද ඉවර කරන්නේ? කොච්චර හම්බ වුණත් මන්ද? සමහරු කියන්නේ එක්කෙනෙක් කියන කීයෙන් කී දෙනාද? මේ ලක්ෂ ගාණකින් කෝටි ගාණකින් එක්කෙනෙක් කියන්නේ. අනිත් අය මොකද වෙන්නේ? තවමදි.
දැන් අපි ධර්මයෙන් හැසිරීලා.
ආ. ඔව් ධර්මයේ හැසිරෙනවා කියන්නේ මේවා තේරුම් ගන්න එක. දැන් දැනට හිතන් ඉන්නේ අනිත් භවයට ගිහින් ඕක කරගන්න පුළුවන් කියලානේ. ඒ අදහස ධර්මයේ අහලා ආපු අදහසක් නෙවෙයි. ඕක අපේ සසරේ යනකොට ආපු පුරුද්ද. හරිද? ධර්මයේ අහනවා කියන එක මතක තියාගන්න බුදුහාමුදුරුවෝ පෙන්වනවා. කොයි වෙලාවෙවත් තව මොහොතක්වත් මේ භවයේ ඉන්න හොඳ නෑ කියලා දකිනවා නම් ඔන්න ධර්මයේ. ඔක තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒක ගැන සැකයක් තියාගන්න එපා. භවය මොහතකටවත් වර්ණනා කරන්නේ නැහැ බුදු කෙනෙක්. ඒක දුකම. ඒ මේ හරි ධර්මයේ ඇහිලා නැහැ.
මේක පොදුක්ක් වශයෙන් අනිතර.
දැන් ධර්මය අහනවා කිව්වට ඕක ඇහෙන්නේ නැත්නම් ඔය ධර්මයේ නෙමෙයි අහලා තියෙන්නේ. අපිට ධර්මයේ නාමයෙන් අහන්න ලැබෙනවා සසරේ යන්නේ. හරි මේක ධර්මය නෙමෙයි. ඒක වංචනික ධර්ම. අපි රවට්ටනවා. අපිට මේක කරගන්න තියෙන අවස්ථාව නැති කරන ඒවා. තව විදිහට කිව්වා. එතකොට හරි ධර්මය දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ ධර්මයක් ඇහෙනකොට මේක හොඳ ධර්මයක්ද නැද්ද කියන එක, නිවන් මාර්ගයද නැද්ද කියන එක තේරුම් ගන්න දැන් හැකියාව තියෙනවා. ඒ වුණාට මතක තියාගන්න අපේ අර පරණ පුරුද්දට ඕකේ අනිත් පැත්තමයි හිතේ. ඒවා නුවණින් හොයන්න. දැන් අපිට අහන්න ලැබෙන්නේ රහතන් වහන්සේලාගෙන් නෙමෙයි, මාර්ගඵලලාභීන්ගෙන් නෙමෙයි. ඒකත් ඔළුවේ තියාගෙන අහන්න. ඒ හින්දා තමයි අපි නුවණින් අහන්න කියන්නේ. දැන් අහන දේ නුවණින් විමසන්න. ඒක Tamange වෙලා. කියපු පළියටම මේ කෙනෙක් කියපු ගමන් අපින් කරගෙන දිව්‍ය ලෝකේ යන්න එහෙ ගිහින් රහත් වෙන්න පුළුවන්. ඒවා බුද්ධ ධර්මයේ නෙවෙයි කියන එක නුවණින් දකින්න. බුදු කෙනෙක් ඕක කියන්නේ නැහැ. ඕක කියන්න ආව නැහැ. ඉතින් ඒ කාලේ ඔක්කොම දැන් දිව්‍ය ලෝකේ ඉන්නේ. කවුරුත් රහත් වෙන්නේ නැහැ. නේද? ඒක නුවණින් දකින්න. බුදු දහම කියන එක අපි බොහොම කෙයාර්ෆුලි දකින්න ඕන එක. දැන් එහෙනම් බුදුහාමුදුරුවෝ ඒ කාලෙත් ඕකනේ කියන්නේ. ඔගොල්ලෝ පින් කරලා යන්න දියලු. කිව්වා කිව්වට දැන් නුවණින් විමසන්නකෝ. ඕක කියයිද බුදු කෙනේ? මේ හොඳට කියලා තියෙනවා මේ දුකමයි තියෙන්නේ. ඒ දැන් රහත් තෙරණින්ගේ මේ උදාන වාක්‍ය තියෙන්නේ දුකමයි හටගත්තේ, දුකමයි පවතින්නේ, දුකමයි නැති වෙන්නේ. මේ මහා දුක් ගොඩ. ඔය සසර කියන්නේ මහා දුක් ගොඩ. අර අසූචි වලක් වගේ කියන්නේ අසූචි වල ඉන්න පණුව.
ඔව්. නෑ.
එහෙම
අපි යන ගමන පින් කරගෙන හොඳට තැන්වලට ගිහිලා මන අහන්න දැන් අපි කීකලා නිදට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ තැන්වල අල්ලගෙන යන්න.
ඒත් බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ. ඔහොම අපට හිතුණාට. ඇයි තේරුම් ගන්න බැහැ කියලා දැන් බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ. ඔය අපි සසරේ ආපු පුරුද්ද අපිට දාන්නේ. ඔක තමයි මාර බලපෑම කියන්නේ. මොන මට්ටමේ හිටියත් දැන් අපි විශ්වාස කරන්න ඕන බුදුහාමුදුරුවනේ, ශ්‍රද්ධාව තියෙන්න ඕන බුදුහාමුදුරන්ට නේද? දැන් බුදුහාමුදුරුවෝ ඔය කතාව කියලා නැහැ.
බුදුහාමුදුරුවෝ කියලා තියෙන පින් කරන්නේ බය වෙන්න එපා කියලා.
ඒක හරි, පින් කරන එක හොඳයි කියලා කියලා තියෙනවා. ඒක මං කිව්වනේ. හැබැයි ඕක විතරක් කියන්න නෙමෙයිනේ බුදු කෙනෙක් පහළවෙන්නේ. ඕක කිව්වේ අර දැන් අපි නිකන් මෙහෙම කතා කර කර ඉන්නකොට සමහර විට කෙනෙක් ඇවිල්ලා අහන්න පුළුවන් මේ මට මේ අර බම්බල පිටියට යන්න ඕන කොහෙන් ගියොත්ද හොඳ? එතකොට මං කියයි අර දෙහිවල පැත්තට යන්න එපා, අර පැත්තට ගියොත් හොඳයි කියලා. ඔන්න ඔයගේ කතාවක් ඔයි බුදුහාමුදුරුවෝ අර නිවන් මාර්ගේ පෙන්වන අතරේ කවුරු හරි ඇවිල්ලා අහනවා අනේ මට ඔකට වෙලා නැහැ මේ අපිට සසරීද්දි පොඩ්ඩක් හොඳට ඉන්න විදිහක් කියන්නේ. එහෙම ඇහුවන් කියනවා ඒක. හැබැයි ඕක නෙමෙයි බුදු කෙනෙක් පහල වෙන්නේ ඕක කියන්න නෙමෙයි. දැන් අපි හදන්නේ බුදුහාමුදුරුවෝ ඒක විතරයි කියලා තියෙනවා. ඒක බාර ගන්න එපා. ඒ මට්ටම. අපිට කියලා තියෙන පළවෙනි දේ තමයි නිවන් අවබෝධ කරන්න උත්සාහ කරන්න. මොකද මේ සසරේ මොහොතක්වත් ඉන්න එක මහා දුක. උතනින් පටන් ගන්න. හරි. ඒතර පළවෙනි උත්සාහය තියෙන්න ඕන ඒකට. ඕක කරන කෙනාට ආයේ පින් කර කර ඉන්න ඕනේ නැහැ. මොකද පිනක් තමයි කරන්නේ. කුසල් නෙවෙඩෙන්නේ ওই දේ කරන්න යනකොට. ඒතර අවබෝධ නොවුනත් කුසල් වල විපාක ලැබෙනවා. දැන් ඕකේ අනිත් පැත්ත හිතන්න ගියොත් වෙන්නේ බුදුහාමුදුරුවෝ පින් කරන්න අපි පින් කර කර ඉන්න අධර්මය අහන්න. ඒ කරන්න ඕන දේ කරන්නේ. අදහස වෙනස්
වෙනවා.
නෑ, ඕකේ අනිත් පැත්ත කියන්නේ. ධර්මයේ හැසිරෙන අතරේ පින් කරන්න. පින් කරන අතරේ ධර්මය අහන්න නෙවෙයි. අපි නිවන් මාර්ගයට වැටෙන්න උත්සාහ කරා. ඒ අතරේ ඕනනම් පින් කළාට වරදක්. දැන් වෙලා තියෙන්නේ නෑ. පින් කරන අතරේ අරක පොඩ්ඩක්. ඒ කතාව ධර්මයක් මේ ෂණ සම්පත්තියේ වටිනකම නොදන්න කමට ඒ කියන්නේ. හරි? හරි ධර්මය අහන්න ලැබුණ නැති හින්දාමයි අපි ওই විදිහට හිතන්නේ. ධර්මය අහන්න ඕන ඔය හිතන විදිහ පොඩ්ඩ වෙනස් කරගන්න. ඉබේම පින් රැස් වෙනවා.
රැස් වෙනවානේ අර උතර කුසල. අර මාර්ගය යනවා. එතකොට මම කියන්නේ සර්
දැන් අපි බලමු ඉන්නකො මේ අර අපේ අහපු වෙත්තේ වැදගත් තැනට තාම ආවේ නැහැ. දැන් නැවත උපදින එක. දැන් ඔකේ තේරුම් ගන්න නැවත උපදීම ගැන දැනගන්න එකේ වටිනකම් එකක් තමයි මරණය ගැන අදහස එනවා. අනිවාර්යෙන් මැරෙන. ඊළඟට ඔය මරණය කොයෙලා හරියන. ඔව් මරණය එනවා කියන්නේ අපි මේ අමාරුවෙන් ලබාගත්තු ෂණ සම්පත්තිය නැති වෙන. දැන් සතෙක් වෙලා නම් මැරුණාට කමන්නේ කියලා හිතන්න පුළුවන්. අපි මේ නැති කරගන්නේ අමාරුවෙන් ලබාගත්තු අර අච්චර උපමාදිදී කියපු ලැබපු මනුස්ස ජීවිත අච්චර දුර්ලභයි කියලා කියපු ධර්මය අහන්න ලැබුණ වෙලාවක් තමයි මේ අවසන් වෙන්නේ. නේද? එතකොට ඒ ටිකේ ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් අපිව ආයේ ওই தත්ත්වේ ලැබෙන්නේ නැති මට්ටමකට වැටෙන්න අවස්ථාව තමයි වැඩි. බොහෝම කලාතුරකින් කෙනෙකුට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ ලැබුණ අවස්ථාව අපි නැති කරගන්නවා කියන්නේ කරන ලොකුම මෝඩකම. ආයේ මහා කල්ප ගානක් දුක් විඳින්න වෙන දෙයක් වෙන්න පුළුවන්. හරි? මයි ඒක කියන්න තමයි ඔය 31 තලෙන් අපි කොහේ උපත ලැබුවා. සතර අපාය නම් වැඩිය කතා කරන්න ඕනේ ඒක දුකයි කියලා දන්නවනේ මම පෙන්වුවේ දිව්‍ය ලෝකේ ගියත් අපි මේ භයානක තත්ත්වෙන් මිදිලා නැහැ. මොකද ඔක්කොම ලැබෙනකොට අපි තණ්හාව වැඩි කරගන්න පැත්තටමයි වැටෙන්න අවස්ථාව වැඩි. ඒ හින්දා දැන් දිව්‍ය ලෝකේ යන්න උත්සාහ කරලාට සසරෙන් ගැලවෙන්නේ නැහැ. ආයි ළඟ සැරේ බැරි වෙලාවත් දිව්‍ය ලෝකේ ගියොත් ආපහු සතර අපාගත වෙනවමයි. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ සසර යන සත්‍යය වැඩි හරියක් ගත කරන්නේ සතර අපායයි කියලා. ඒක බුද්ධ දේශනාව. අපි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන් හරි ඒක පිළිගන්නවා. මේක తాවකාලිකව එහාට පැනලා නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ඔය මහා දුකෙන් ගැලවෙන්න එකම විදිහයි තියෙන්නේ ධර්ම අවබෝධය කරගන්න. අදුම ගානේ සෝවාන්. හරි. ඒක දකින්න. ඊළඟට දැන් මැරෙන මොහොතේ උපදින්නේ ඇයි? දැන් ඕකනේ අපි නැති කරන්න ඕන. ඇයි උපදින්නේ? ඇයි මේක නවතින්නේ? තණ්හාව. ඊළඟට හිතක් හැදෙන හින්දා. මොනවද ඊළඟට හිතක් හැදෙන්න තියෙන හේතු? අන්න ওই ටිකයි හොයන්නේ. මොකක් හින්දාද ඊළඟට හිතක් හැදෙන්නේ? දැන් ඉස්සෙල්ලා හිතන්න මේ ජීවිතේ ඉවර වෙන්නේ මොනවද? මරණකොට නාම රූප දෙක වෙන්නේ. ආයි සේ වරිනා අපිට මේ ඊට වඩා මොනවද අයින් වෙන්නේ? දැන් ඇහැ වැඩ කර කර තියෙන ඇහැට මොකද වෙන්නේ? අක්‍රිය වෙනවා. එහෙන් තව දුරටත් රූප දකින්න බෑ. කනෙන් තව දුරටත් ශබ්ද අහන්න බෑ. නාසයෙන් ගඳ සුවඳ බලන්න බෑ. දිවෙන් රස බලන්න බෑ. කයෙන් ස්පර්ශ ලබන්න බෑ. නේද? ওই ටික නේද මරණය කියන්නේ. සම්මත මරණය කියන්නේ මරණෙදි වෙන්නේ ওই ටික වැඩ කරන්නේ. හිතක් හැදෙන්න ඒ එකක් අල්ලගෙනවත් බෑ. නේද? ශරීරය අක්‍රිය වෙනවා. ශරීරේ තියෙන ටික ඇහැකනනාසේ දිව ශරීරයකින් ටික නිතින්. ඔය එකක්වත් වැඩ කරන්නේ නැති වෙනවා. ඒව අල්ලගෙන හිතක් හදන්න බෑ. එතකොට නැවත උපතක් කියන්නේ ඔන්න ඔය ටිකක් ආයේ ලබා ගන්නවා නේද? දැන් මේ ජීවිතේ ඔය ටික අක්‍රිය වෙන හින්දා අපි අලුතෙන් හිතක් හැදෙනවට වඩා ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් ලබා ගන්න එක නේද අපි කරන්නේ? ඒවල්ලගෙනනේ හිතක් හදන්නේ. නේද? ඕක නේද නැවත උපත කියන්නේ. ඒවා ඔක්කොම තියෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. කොහොම හරි හිත හදන්න තැනක් අල්ල ගන්නවා නේද? එතකොට දැන් නැවත උපතේ නම් මේ භයානකකම තියෙන්නේ අපිව දුක්ගොඩට වැටෙන්නේ. දැන් එහෙම අල්ලගන්නේ ඇයි කියලා හොයනවා. ආසාව. එතකොට ඇයි අපි ආසා කරන්නේ ඒවට? දැන් ඒ ආසාව මැරෙන මොහොතේද නැති කරන්න ඕන මේ මොහොතේද? මේ මොහොතේ ධර්මයක් අහලා ප්‍රයෝජනෙ ගන්නවා කියන්නේ අපිට අඩු ගානේ දකින්නවත් පුළුවන් වෙන්න ඕන මෙන්න මෙහෙම වුණොත් ඔය ආසාව නැති වෙයි කියන එක. නේද? ඕක දකින්න නැතුව මැරෙන මොහොතේ කවදාවත් වෙන්නේ නැහැ. දැන් නිකන් දලා අවබෝධයක්වත් තියෙන්න ඕන මෙන්න මෙහෙම කළොත් ඔය ආසාව නැති වෙයි. මොනවට ආසාවද? ඔව්. පංචකාමය කියන්නේ ඇහැ පිනවන්න තියෙන ආසාව. කන පිනවන්න තියෙන ආසාව. නාසය පිනවන්න තියෙන ආසාව. දිව පිනවන්න තියෙන ආසාව. කය පිනවන්න තියෙන ආසාව. පිනවනවා කිව්වහම හිතන්න එපා ඒවා කැමති දේවල්ම ලැබෙන එක කියලා. දැන් ඇහැ පිනවනවා කියන්නේ එහෙන් දකින ගතිය. මොකක් හරි ගමන. ඒක හොඳද නරකද කියලා ගන්න ඉපස්සේ. ඇහි පිනවීම තමයි රූප දකින්න. හේ කන පිනවනවා කියන්නේ සද්ද අහන්න දෙන්න. සද්ද අහන්න නැත්නම් කන පිනවෙයිද? හොඳ හෝ නරක හෝ කවුරු හරි බණින එකක් හරි අහගෙන ඉන්න ආසාවක් තියෙනවා. මොකද කන වැඩ කරන එකට ආසයි. නේද? මොකද ඇහෙන්නේ නැතුව ඉන්න දාසා. දැන් වටේ පිටායම තියෙන්නේ බණින ඒවා. ඒත් අපි කන් දෙක ඇහෙන්නේ නැත්තම් කැමතිද? නෑ. වටේම ඉන්නේ අපිට බණින අය වෙන්න පුළුවන්. ඒත් අපි කැමතිද ඇහෙන්නේ නැතුව ඉන්නවට? දැන් කොහොම හරි අහගන්න ඕන. බණින එක හරි අහගන්න ඕන. කොහොම ආසාවක් තියනවා නේද? දැන් අපිට දකින්න ලැබෙන්නේම නරක දේවල්. හිතෙනවද? නිකමට හිතෙනව අනේ පෙනුම් නැතුණා නම් හොඳයි කියලා. ඒ උනාට ඒක වුණොත් එහෙම කොහොම හරි ආයේ පෙනීම ගන්න නේද හදන්නේ. එතකොට තේරුම් ගන්න මේ පිනෝනවා කියවුවහම මෙතන ಜಾති දෙකක් තියෙනවා. අපි කැමති දේවල් දකින්න විතරක් නෙමෙයි අපි ඇහැ ලබා ගන්න. මොකක් හරි දකින්න පුළුවන්කමට අපි ආස කරනවා. අහන්න පුළුවන්කමට ආස කරනවා. හරි. ඔක තේරෙනවා දැන් කවුරුත් සද්දයක් නැති කැලේක ගිහින් හිටියෝ. ටිකක් දවස් ඉන්නකොට. අපි ඔහොම ඉඳලා තියෙනවා. හෙටානින්දත් පුළුවන් වුණොත් යනවා ඒ වගේ තැනකට දවස් කීපයකට. එන සතිය වෙනකොට කතා කරලා බලන්න ඉඳීද නැද්ද කියලා. ඒ වගේ තැනකට ගිහාම මිනිස් කටහඬක්වත් අහන්න නැති තැනක ටික දවසක් ඉන්නකොට හරි ආසාවක් එනවා. ඒ අපේ අර හැංගිලා තියෙන ආයතන වලට තියෙන ඇලීම. හරි. දැන් ඕක තියෙනව නේද අපේ නාසයට දිවට දැනෙන්නෙම තිත්ත රසයි යරවයි මේවයි. ඒ වුණාට දිව නැති වෙනවට කැමතිද? නෑ. දිවට අපි ඇලුම් කරනවා. නේද? ඔය තණ්හාව හැංගිලා තියෙනවා. ඒ ආයතන වලට ඇලුම් කරනවා. ආයතන වලට ඇලුම් කරන්නේ මොකටද? අරමුණු ගන්න. අරමුණු වලට කියන පොදු නම තමයි කාම වස්තු. ආයතන වලට අරමුණු වෙන්නේ මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ස්පර්ශ. ඔවට කියනවා කාම වස්තු කියලා. හැබැයි ඔය කාම වස්තු වෙන්නේ අපට. රහතන් වහන්සේලාට ඕක වෙනස්. ඒගොල්ලෝ ඔවට කියන්නේ කාම ගුණ කියලා. ඒක තමයි. කාමයේ ඇති කරන්න පුළුවන් දේවල් විතරයි. අපිට කෙලින්ම ඒවා කාම වස්තු. කාම ගුණයක් තියෙන ස්වභාවයන් විතරයි ඒවා. ඇත්ත තමයි. අපිට හිතෙන්නේ ඒවා හින්දාමයි මේ කාමය. කාමය කියන්නේ වට තියෙන ආසාව. හරි? එහෙම අපි හිතනවා. ඒවයින් තමයි අපිට සැප ලැබෙන්නේ. ඒකනේ ඇහැට ආස කරන්නේ. රූප නිසා තමයි අපිට සැප ලැබෙන්නේ. ඒක කැමැති අකමැති කතාව නෙවෙයි. සද්ද වලින් දැනගන්න දේවල් වලට තමයි අපි ආස කරන්නේ. නේද? එතකොට ඒවට අපි කියන්නේ කාම වස්තු කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මේ ඇහැ කන නාසය දිව ශරීරයට අහු වෙන දේවල් වලට අපි කියනවා කාම වස්තු කියලා. හැබැයි ඒවයි කාමයක් නැහැ. කැමැත්ත ඇති වෙන්නේ කොහෙද? සිතේ. මේ එළියේ තියෙන දේවල් වල නෙමෙයි කාමය. සිතේදී. එතන පෙන්නවා බුදුහාමුදුරුව මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ හිතේ ඇති වෙන රාග සංකල්ප තමයි මිනිස්යාගේ කාමය කියන්නේ. එළියේ තියෙන දේවල් නෙවෙයි. හිතේ ඇති වෙන රාගමය සිතුවිලි. සංකප්ප රාගෝ කියලා කියනවා. සංකප්ප කියන්නේ සිතුවිලිනේ. ඒ රාගමය කියන්නේ ආස කරන සිතුවිලි වලට තමයි කාමය කියන්නේ. නැතුව එළියේ තියෙන දේවල් නෙවෙයි. අපි අපිට ඇත්ත දකින්න නැති හින්දා අපි හිතන්නේ නෑ නෑ එළියේ තියෙන දේවල් ඒව ගොඩ ගැහෙන තරමට තමයි අපි සතුටු කියලා. ඒ වුණාට ඕක නෙමෙයි. අපේ හිත ඕවට කොච්චර ආස කරනවද? එතනයි කාමයේ තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. අනිත් ඒවා නිකන් චිත්‍ර ගොඩක් විතරයි. චිත්‍ර සටහන් ගොඩක් විතරයි. මම විස්තර කරලා තියෙනා නේද චිත්‍රය. චිත්‍රයේ දිහා බලලා තමයි අපි දෙයක් තියනවා කියලා හිතන්නේ පනවන්නේ. එතකොට මේ ඇහෙන් දකින්න ඒවා චිත්‍ර ගොඩක් විතරයි. කනෙන් අහන ඒවා චිත්‍ර ගොඩක් විතරයි. නාසයෙන් දැනගන්නේ චිත්‍ර ගොඩක් විතරයි. මේ චිත්‍රයක් දිහා බලාගෙන අපි ඕකෙන් සතුටු වෙන්නේ ඇයිද? යම්කිසි සතුටක් තියෙනා එහෙම නෙමෙයි ලෝකෙ මට්ටමේ. චිත්‍ර එක තියෙනවා හොඳ කෑම පිඟාන. ඕක දිහා බලලා අපේ බඩ පිරෙයිද? ඕකෙන් සුවඳක් ලැබෙයිද කෑම වල? නෑ. දිවේ ගාලා රස බලන්න පුළුවන්. බෑ. අල්ලන්න පුළුවන්ද?
බෑ.
හිතන. එතකොට එතන තියෙන්නේ චිත්‍රයක තියෙන්නේ පෙන්නන ගතිය විතරයි නේද? ඊට අමතරව අල්ලන්නත් බෑ, රස බලන්නත් බෑ, ගඳ සුඳ බලන්නත් බෑ. නේද? වෙන කිසිම ආයතනයකින් අත්දකින්න බෑ නේද? ඔන්නේ චිත්‍රයේ මට. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ පේන දේවල් ඔක්කොම චිත්‍රයක්. පෙන්නුම් කරන දේ විතරයි ඒකට කරන්න පුළුවන්. අනේ ඇත්ත ඇති හැටි දකිනකොට, ධර්මයෙන් දකිනකොට එන්න ඕන ඕක. එතකොට ඇහැට පුළුවන් චිත්‍රයක් දකින්න විතරයි. ඒ චිත්‍රෙන් අපිට ලාභයක් අලාභයක් ලබන්න පුළුවන්ද? සපත් දුකක් ලබන්න පුළුවන්ද? බෑ, චිත්‍රයක් විතරයි. චිත්‍ර සටහනක් විතරයි. ඒ චිත්‍රෙත් විකුණන්න හදනවා. ඒක නෙමෙයි මම කියන්නේ. චිත්‍රේ තියෙන දේවල් වලින්
ඇත්ත එකක් වාගේමයි කියලා
ඉන්නවා. හරි, දැන් ඔන්න ෆොටෝ එකක ඉන්නවා. ඔයගොල්ලන්ගේ කවුරු හරි ළමයි, දූ දරුවෝ කවුරු හරි ඉන්නවා. හරි. ෆොටෝ එක දිහා බලනකොට අනේ මේ මෙයා මෙයා කියලා කියනවනේ. දැන් බැරි වෙලා ෆොටෝ එක ඉරෙනවා. දැන් අඬනවා දන්න ළමයාගේ බෙල්ල කැපුණා කියලා. ෆොටෝ එකට දුක වගේද? ළමයට මොකක් හරි වුණා කියලා අඬනවද? ෆොටෝ එක පිච්චෙනවා. අන්න ළමයා පිච්චුණා කියලා මලගේක වගේ අඬනවද? ඔන්න ඕක තේරුම් ගන්න චිත්‍රයේ තියෙන්නේ. අපි ඒකේ ඇත්ත දේවල් දැක්කොත් තමයි අපිට ලාභයක් අලාභයක් දුකක් සැපක් නේද? නින්දාවක් ප්‍රශංසාවක්. මේ චිත්‍රයක තිබුණා කියලා අපිට නින්දාව ප්‍රශංසාව එනවද? කීර්තියක්. මේ ලෝකෙට අයිති ධර්ම කියන්නේ යස ආයස නින්දා ප්‍රසන්න නේද? ලාභ අලාභ සැප දුක්. දැන් සැප දුක් ගොඩේනේ ඉන්නේ. ওই චිත්‍රේ හින්දා ලැබෙන සැප මොකද්ද? අඩු ගානේ කෑම චිත්‍රේ තිබුණා කියලා අපිට සුවඳක් එයිද, රසක් දැනෙයිද? මොකවත් නැහැ. පෙන්නුම් කරන පෙන්නුම් මාත්‍රයක් විතරයි නේද? ඕකම තමයි අර වතුරේ තියෙන ඡායාව. ඕක දිහා බලලා අපිට මොකද්ද ලබන්න පුළුවන්? දකින්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න පුළුවන්. බෑ. ඔන්න ඇහි මට්ටම තේරුම් ගන්න. දැකීම මාත්‍රයට එහා ගිය කිසිම දෙයක් කරන්න බෑ. දැන් අපිට වෙලා තියෙන මොකක් හරි දැක්කහම ඒ දේ එළියේ තියෙනවා. ඕක අහන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්. ඔක්කොටම දාගන්නවා නේද? ඔන්න ඕක මුලාවෙන් කරන, මෝඩකමෙන් කරන වැරද්දක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙන් දකින්න එක දැකීම මාත්‍රයක් විතරයි. දැන් හැට පේන්නේ අර වතුරේ වැටෙන ඡායා ගොඩක් විතරයි කියලා හිතුවොත් අපි තව දුරටත් ඇහැට ආස කරයිද? නෑ නේද? තණ්හාව ටික ටික අඩු වෙනවා නේද? ඔය පේන දේ අල්ලන්න පුළුවන් කියලා හිතුවොත් නේද තණ්හා කරන්නේ? ඔය පේන දේ රස බලන්න පුළුවන් කියලා හිතුනොත් නේද තණ්හා කරන්නේ? පෙනීම ඡායා මාත්‍රයක් කියලා විතරක් දැක්කොත් දෙයක් නෑ. පේන දේ අල්ලන්න බෑ. දැන් වතුරේ ඡායාවක් වෙනවට අල්ලන්න පුළුවන්. දැන් පින්තූරේ මොනවා හරි ඇපල් ගෙඩියක් හරි මොකක් හරි තිබුණත් අල්ලලා ගන්න පුළුවන්. බෑ. රස බලන්න පුළුවන්. බෑ. ඒ චිත්‍රයක්ම විතරයි, සටහනක්ම විතරයි. ඔය මට්ටම දකින්න. සටහනකින් දකින්නවා ඇරෙන්න ඊට වඩා දෙයක් කරන්න බෑ. චිත්‍රයක් දිහා බලනවා ඇරෙන්න අනිත් ආයතන කිසිව දෙයකට ඔකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ නේද? ඔන්න ඕක නුවණින් දකින්න. ඒ වගේම නේද ඇහෙන සද්ද. සද්දයක් ඇහෙන මාත්‍රේ ඇරෙන්න අපි හිතුවේ නැත්තම් ඔය සද්දෙට තේරුමක් දීලා මොකක් හරි එළියේ දැම්මේ නැත්තම් සද්දයක් විතරයි නේද? මංගේ කුරුල්ලෝ කෑ ගහන ටිකෙත් අපේ පරණ කුරුද්ද හින්දා කුරුල්ලෝ මැවෙනවා. ඒ වුණාට අර කතා කරන අයගෙන් මැවෙන චිත්‍ර මැවෙනවාද අපේ? මොකද අපි ඒ භාෂාව දන්නේ නැහැ. හරි. හන්ද වෙලාවට දන්නේ නැත්තේ කුරුල්ලන්ගේ භාෂාව. නැත්තං ඔතනත් ඉතින් ගාල ගෝට්ටියක් නේද? උන් එක්කත් රණ්ඩු වෙන්නේ නැහැ. දැන් උන් අපිට බැන්නත් අපි දන්නේ නැහැ. හරිද? හොඳක් කිව්වත් අපි දන්නේ නැහැ. අපිට ඇහෙන්නේ සද්ද විතරයි. ඒ සද්දෙට තේරුමක් දෙන්න දන්නේ නැහැ. දැන් අපිට කවුරු හරි ඇවිල්ලා කුරුළු භාෂාවෙන් බැනලා යනවා. තරහයයි. නෑ අපි හොඳ සද්දයක් කියලා අහගෙන ඉන්නේ. ඒ මට්ටමට ඔන්න දැන් ඒක සද්ද මාත්‍රයක් විතරයි. ඊට වඩා දෙයක් අපි කිසිම නිමිත්තක් දාගන්නේ නැහැ. ලෝකෙට අයිති දෙයක් දාගන්නේ නැහැ. මෙයා කතා කළේ මේවා ගැන කියලා දාන්න යන්නේ සද්දයක් ඇහුණා විතරයි. කනට කරන්න පුළුවන් ඔච්චරයි. සුතේ සුතමත්ත. සද්දයක් ඇහෙනවා විතරයි. හරි. ඔබ සද්දයක් විතරයි නෙමෙයි අන්න ඔබ නුවණින් දකින්න. අපි සද්ද ඇහෙනකොට වෙන ඒවා පිහිට වුණා නම් ඒ මුලාවින් කරපු එකක් කියලා දකින්න. එහෙනම් ඔය තව චිත්‍රයක් විතරයි ශබ්ද සටහන් වලින් චිත්‍රයක් ඇඳලා. චිත්‍රයක් කියන එක නිකන් ආයතනෙන් අත්දකින මට්ටම විතරයි. එතනින් එහාට මුකුත් කරන්න බෑ. අඩු ගානේ වෙන ආයතනකින්වත් අත්දකින්න බෑ. කණෙන් අහපු ශබ්දේ ඇහෙන් දකින්න බෑ. නාසයෙන් අත්දකින්න බෑ. දිවෙන් අත්දකින්න බෑ. අල්ලලා බලන්න බෑ. නේද? ඒ ශබ්ද මාත්‍රයක් විතරයි නේද? අර වතුරේ තියෙන ඡායාව වගේ නේද ඒක? පේනවා. වේදනාව එනකොටත් ඒ වගේ. ඒක මේ කාය ස්පර්ශය නිසා හටගන්න වේදනා ගතියක් විතරයි. ඒකට කැමති වෙන්නවත් අකමැති වෙන්නවත් හේතුවක් නැහැ. ඒ අපේ අනිත් ඒවට දාගත්තොත් ආ මේ මගේ ශරීරයට තමයි මේ කකුලේ තමයි වේදනාව. කකුලේ නෙමෙයි වේදනාව තියෙන්නේ හිතේ. මොනවද තේරුම් ගන්න? කකුල දන්නේ නැහැ මට රිදෙනවා කියලා. නැත්තම් සෙහින ඇති කරලා කකුල කපන්න පුළුවන් වෙයිද? කකුලට නම් වේදනාවයි තියෙන්නේ. කකුල කෑ ගහනයි එහෙනම්. ඔව්. ඒ වගේ නිර්වින්දනය කරලා දාන්න ඔක්කොම ශරීරේ සිහියෙන් ඉන්නකම. ඒක දරන්න පුළන්නේ නැහැ. ඒක තමයි කරන්නේ. දැන් ඒක කරන්න බැරි අපි මේක මට මගේ ශරීරයට කියලා අල්ලගෙන ඉන්න හින්දා. එහෙම නෙමෙයි. හිතෙන්. මේ හිත එතෙන්ට යොමු වුණ හින්දාමයි ඔබ
දෙන්නේ.
ඔව් කිසි කරදරයක් නැහැ මේ හෙල්ලෙන්නේ නැතුව දට අර ටෙලිග්‍රාම් එකම බලන්න. මේ මොනවා වෙනවද දන්නේ නැහැ. කිසිම අමාරුවක් නැහැ. කොන්දේ අමාරු, කකුලේ අමාරු මොකුත් නැහැ. පැය ගණන් ඉඳී අරක බලාගෙන. ඈ? නේද? හොඳ සින්දු මියුසික් ෂෝ එක. ඔය මොකවත් නැහැ. අර හිත මොකට හරි ඇලිලා තියෙන එකක් බලා ඉන්නකොට. දැනෙන්නේ හිතට. ඒකයි කියන්නේ පස්සපච්චයා වේදනා කියනවනේ. ස්පර්ශය නිසාමයි වේදනාව. ස්පර්ශය කියන්නේ හිතේ ස්වභාවයක්. එළියේ තියෙන එකක්. ස්පර්ශය කියන්නේ
පරිස්සම
ඒ විදිහ තමයි ඔය දැක්කොත් දැක්ක විතරයි. සට දැකීම මාත්‍රේ විතර. එතකොට ඒකට දෙයක් පණවන්නේ. හොඳ නරක නෙමෙයි ඉතින් ඒ මට්ටමට හිත ගේන්න පුළුවන් නම් එහෙම වෙනවා. ඒ අවබෝධය ඇති කරගන්න. ඒ ප්‍රශ්න නැහැ ඉතින් ඒක මම නෙමෙයි මගේ නෙමෙයි. එහෙම වෙනවා. ඒක ඇත්තද? මං කිව්වේ දැන් කැන්සර් එකක් හැදිලා ඇඳේ ඉන්නාම කොහොමද ජීවත් වෙන්නේ? හොඳට hina වෙවි ඉන්නවා. දැන් ඕක අල්ලගන්න එකමයි අපේ තියෙන වැරද්ද. දැන් ඔය තත්ත්වේ තේරුම් ගත්තට පස්සේ කැන්සර් එකක් හැදුනා කියන එක ඉතින් ඒ ශරීරෙට හැදිලා ඉතින් අපිට මොකද? ඒ මට්ටමට එන්න ඕන. ඔව් ඉතින් අපේ සසරේ යන්න කැමැත්තයි පුරුද්දයි හින්දා එහෙම බෑ. ඒකයි වෙලා තියෙන්නේ. ධර්මයේ දකින් නැති හින්දා එහෙම බෑ. මොකද අපි දැකීම මාත්‍රෙන් නවත්තලා නැහැ. ඒවා අර පුරුද්දට දාලා අනිත් ආයතන වලින් අත් දකින්න පුළුවන්. කර. වේදනාව තේරුම් ගන්න. සංසේ නිසා හිතේ තියෙන ස්වභාවයක් විතරයි. ඔතන නුවණක් එන්න ඕන මෙන්න මේ දැන් අපි නැවත උපදින්නේ ඇයි ආයතන වලට තියෙන කැමැත්ත ආයතන වලට කැමැත්ත ඇති වෙලා තියෙන්නේ ඇයි පුරුද්ද තමයි පුරුදු උනේ ඇයි මේ දැන් එහෙනම් එහෙන් දකින දේවල් වල ආස්වාදයක් විඳින්න පුරුදු වෙලා ඒ කියන්නේ ඒවා දේවල් කරගෙන ඒවා දේවල් නෙමෙයි අර වතුරේ තියෙන ඡායාව වගේ කියලා දකින්න නැතන් චිත්‍ර ගොඩක් වගේ චිත්‍ර ගොඩක් දකිනකොට ඉතින් අපිට කැමැත්තක් ඇයිද ওই වතුරේ තියෙන ඡායා ටිකක් බල බල ඉන්න නැත්තම් චිත්‍රපටියක් මුළු ජීවිතේම බල බල ඉන්න කැමතිද ෆිල්ම් හෝල් එකකට දාලා හිර කරනවා එළියට එන්න දෙන්නේ කැමතිද නෑ ඉතින් ඒක තමයි මේ කරලා තියෙන්නේ උපත කියලා බිල්ටින් ෆිල්ම් හෝල් එකක් හදලා දීලා තියෙනවා ඒ කාචෙන් ප්‍රොජෙක්ට් කරනවා තිරේට ඔක බල බල ඉන්න එක නේද මේ ඇහැ පාවිච්චි කරනවා කියන්නේ. ඔන්න ඔබ නුවණින් දකින්නවා. මේ චිත්‍රපටියක් බලන එක ඇහැ පාවිච්චි කරනවා කියන්නේ. කැමතිද එක දිගට චිත්‍රපටියක් බලාගෙන ඉන්න? මරණකම් කරන්නේ ඔබ. උපදිනවා කියලා ලබා ගත්තේ ওই චිත්‍රපටිය බලන ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒක දාගත්තා මෙතෙන්ට හයි කරගත්තා. දැන් ගලව ගන්න බෑ. අර තමන්ව හිර කළා සිනමා ශාලාවට දාලා. දැන් මෝඩකම තියෙනකන් එළියට එන්න බෑ. එළියට එන්න පුළුවන් නුවණින් ප්‍රඥාව වැඩුණොත් විතරයි. ආ මම මේ හිර වෙලා හීනයක් දැකදක ආ ෆිල්ම් එකක් බල බලා නේද ඉන්නේ. කියන එක දැක්ක කෙනා තමයි එතනින් එහාට. ඒකට මේක අර චිත්‍රපටියක් බැලීමක් විතරයි මේ දැකීම කියන්නේ. තිරේක වැටෙන සටහන් ටිකක් දකින්න විතරයි ඇහෙන් දකින්න. ඔන්න ඕක දැක්ක දවසට ආයේ හැක් ලබා ගන්න ආසවෙයිද? සිනමා හෝල් එකක හිර කරගෙන ඉන්න කෙනා ආයේ ආ සල්ලි දීලා හරියව යවන්න පුළුවන් වෙයිද ඒකට? මාසයක් විතර කන්ටිනියුස්ලි ෆිල්ම් එකක් පෙන්නනවා එළියට එන්න දෙන්නේ දඬුවම. එයා ඊට පස්සේ බැරි වෙලාවත් එළියට ආවොත් අපිට සල්ලි දීලවත් යන්න පුළුවන් වෙයිද පැත්ත බලාතක? අන්න ඕක තමයි ඇහැට තණ්හාව නැති වෙන. ඇහි ඇත්ත දක්ක දවසට ඇහැ මාව මෙච්චර කල් රවට්ටලානේ. නะ මුලාවකට පත් කරලානේ. ඔන්න ඕක දැක්ක දවසට තමයි ආයෙ ඇහැක් අල්ලන්නේ නැත්තේ එපා කියන්නේ. එදාට පේනව නේද නැවත උපතක් නැහැ කියලා. පේනවා. ආයෙ ඇහැක් අල්ලගන්නේ නැහැ කියලා. ඇහි මේ ඇහි කලකිරුණ දවසට තමයි ඇහැක් අල්ලගන්නේ නැත්තේ. කලකිරෙන්න නම් ඇහි ඇත්ත දකින්න. දැන් අපිට කලකිරෙන්නේ අර චිත්‍රපටිය බලලා ආස්වාද ලැබනවා විතරයි තමයි. ඒකට කතාව හද හද එළියේවත් තියනවා කියලා හිතනවනේ. එතකොට ආස්වාදය. කලකිරෙන්න නම් මේක ඇත්ත දකින්න නුවණක් පහළ වෙනවා. මොකයි මේ ආයතනි පිරිසිඳ දකින්න කියන්නේ නුවණින් දකින්න. කලකිරෙනවා කියන්නේ ආදීනෙයි දැක්කල. ඇහැ කියන්නේ මොකද්ද දැකීමමයි ආදීනේ. ඇහැ දැනට අපි මුලාවෙන් දැකලා හොඳයි ලස්සනයි මේක තියෙන්න ඕන කියලා ආස කරනවනේ. ඒක තමයි ආස්වාදය. ඇහෙන් අපිව රවට්ටනවා. අපිව මුලාවටපත් කරනවා මේ ෆිල්ම් හෝල් එකක අපිව හිර කරලා. ඔන්න ආදීනම. එදාට කලකිරෙනව නේද? කලකිරෙනකොට අතේ අරිනවා නිද්දිත. ආදීනමේ දකින්නවා කියන්නේ ඇත්ත දකින්න. නැතුව මේ ඇහැ දිරලා යනවා අරව මේවා වෙනවා ලෙඩ හැදෙනවා ඒව නෙමෙයි ආදීනමයි ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ හටගන්නේ ඇයි? සමුදය. ඇහි අත්ංගමය මොකද්ද? සමුදය නැත්තම් නිරෝධය. ඇහෙන් මිදීමක් තියෙනවා. ඔන්න ඕක දකින්නගෙන ආදීන වේ දකින්න. මේ ඕක දකින්න නැති හින්දානේ අපි රවටිලා මේ කල්ලන් ඉන්නේ කියලා. ආදීන වේ පේන්නේ. ඔය අපි දකින්න ආදීන වේ නෙමෙයි බුදුහාමුදුරෝ කියන ආදීන. ආදීනානුපස්සී විහෙරති කියලා කියන්නේ ඇහි මොකද්ද? ඇහි සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද කියලා දකින එක කියලා විස්තර කරනවා මේ මහා සලායතන සූත්‍රය. මේක ඉස්සරහට ඔක දෙන්න බලන්න. මහා සලායතන සූත්‍රය. ඒකේ තියෙනවා ආදීන වේ කියන්නේ මෙන්න මේකයි කියලා. අපි ඔය හිතන් ඉන්න ආදීන වේ නෙවෙයි. ඈ ආස්වාදය කියන්නේ ඔය ඇත්ත ඇති හැටි නොදක ඇහැ පාවිච්චි කිරීම. ඇහි ඇත්ත ඇති හැටි නොදක පාලියෙන් කියන්නේ ඥානං පස්සං යථා භූතං. ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ, දකින්නේත් නැහැ. එහෙම කෙනා, ඒ කියන්නේ අඥානං අපස්සං යථා භූතං. දන්නේත් නැහැ, දකින්නේත් නැහැ. ඥානං පස්සං යථා භූතං කියන්නේ දන්නවා, දකින්න. අපිට වෙලා තියෙන්නේ අඥානං අපස්සං යථා භූතං. යථා භූත කියන්නේ ඇත්ත ඇති හැටි, දකින්නේත් නැහැ. ඒ දේ ඇත්ත ඇති හැටි නොදන්න නොදකින කමට කියනවා ආදී ආස්සාදානුපස්සී විහෙරති. ආස්සාදේ දකින් ජීවත් වෙනවා. ඒ ඥානං පස්සං යථා භූතං කියනකොට ඔක තමයි ධර්මයක් අහලා ඉන්නේ. අන්න ආදීනමානුපස්සී විහෙරති. එයාගේ තමයි ලෝකෝත්තර මාර්ගයේ වැඩේ. නැවත නූපදින තත්වයකට ටිකෙන් ටිකපත් වෙනවා. ඒකට අපි ධර්මයක් අහුගා නම්, බුදුදහමක් අහුගා නම් ඔන්න ඔතෙන්ටයි එන්නේ. මේ ඇහැට මුලා වෙලා නේද ඇහි ඇලිලා ඉන්නේ. ඇහි ඇලිලා ඉන්නකම් ආයෙ ඇහක් ලබා ගන්න. ඇහි ඇත්ත ඇති හැටි දැක්ක දවසක සමුදයයි අත්ංගමයයි දැකේ. එතකොට කලකිරිලා මෙච්චර කල් ඇලිලා හිටිය ඇහි කලකිරිලා අතාරි. අපේ මුලා වෙන්නේ නේද ওই ෆිල්ම් එක බලබලා හිටියේ මේ ජීවිත කාලේ. දැන්වත් මේකෙන් මිදෙන්න ඕන කියලා නුවණක් එනවා. හරි. ඕක එන්න මේ ඇහැ පිරිසිඳ දකින්න කියන. ඇහැ ගැන නුවණින් බලන්න. චරයි ඇහැ නුවණින් දකින්න, කන නුවණින් දකින්න, ඒ ආයතන ටික නුවණින් දකින්න. ඔව් ඒවා අල්ලගෙන හිතක් මේ හදන. හිත අපි මුලා කරනවා. නෝයි දකින්නේ එළියේ තියෙන දේවල් කියලා මුලා කරනවා. අපි දකින්නේ චිත්‍ර ගොඩක්. සටහන් ගොඩක් විතරයි.
හිත කියන අර
හොඳ ඒ හොඳයි නරකයි කියන්නේ එළියේ දෙයක් තියනවා කියන්නේ දැකීමෙන් එහාට එළියේ දෙයක් දාන. තනයි වැරද්ද. හරි. ඔන්න ඔය 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 ටික තේරුම් ගත්තොත්, ඔන්න ඔය ටික මෙනෙහි කළොත් ආයේ කාලයක් ගත වෙන දෙයක් නෙමෙයි මේ සෝවාන් වීම කියන්නේ. මේ මොහොතේම පුළුවන්. නේද? හෙටර කල් දාන්න ඕනේ. ඔන්න ඕකයි කරන්න කියන්නේ අප්‍රමාදී වෙන්න කියන්නේ. ওই තියෙන දේවල් දන් දෙන්න නෙමෙයි. ඔන්න ඔය වැඩේ කරන්න. ඇහැ කන නාසයේ දිව ශරීරය ගැන බලන්න. එදාට ඔය මරණයට තියෙන බය නැවත උපදින එක ගැන ප්‍රශ්න ටික නැති වෙනවා. ඊළඟ මොහොතේ ඇහැකට තණ්හාව නැති වුණොත් ආයෙ උපදින්නේ නැහැ. ඔක මරණ මොහොතේ නෙමෙයි මේ මොහොතේ තේරුම් ගන්න පුළුවන් දෙයක්. තේරුණාද? ඔන්න ඕක තමයි ධර්මයක් අහලා ගන්න ඕන දේ. නැවත කියන්නේ මරුණයින් පස්සේ නෙමෙයි මේ මොහොතෙන් පස්සේ ඊළඟ මොහොතේ හැක් පහල කරගන්නවත් තණ්හාවක් නැහැ.
ඉතින් එතකොට මේ
අපට පේන ඒ දේවල් පේන්නේ. රහතන් වහන්සේ දන්නවා ඇහෙන් පේන්නේ අර වතුරේ ඇති උන චාය. අපට පේන දේවල් පිටින්නේ. ඇහි දකිනවා. දැකීම දැකීම මාත්‍රයක් විතරයි කියලා දන්නවා. ඇඳුන්නට ඒ හින්දා සැප දුක් විඳින්න යන්නේ, ලාභා ලාභ ලබන්න යන්නේ, ඇලෙන්න ගැටෙන්න යන්නේ, නින්දා ප්‍රශංසා ඒවා මොකුත් නැහැ. ලෝකෙට අයිති ධර්මතා ඒ දෙන්නේ. ඇයි ලෝකෙට අයිති මට්ටමින් ඒක බාරගන්නේ? චිත්‍රයක් විතරයි. එහෙම කරන්න පුළුවන්. අර මුලාවෙන් දැන් අර බල්ලා වතුරට එබිලා ඌ තරහ අරන් ඉන්නකොට ඉතින් අපිට දුකක් ඇති වෙන්න පුළුවන් ඌගෙන්. නේද? තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා බුර බුරා ඉන්නකොට අනේ මූට කොහොම හරි ඇත්ත අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් මූ මේ දුකෙන් මිදෙනවනේ. අන්න ඒ වගේ අපි ගැන අනුකම්පාවක් ඇවිල්ලා උදව්වක් කරන්න පුළුවන්. ඒක කරන්නේ මේ Tamanta මොකක් හරි ලබා ගන්න නෙවෙයි. වෙන කෙනෙක් ගැන අනුකම්පාවෙන්මයි. දේවල් කියලා ගැනීමම තමයි ලෝකෙට අහුවීම. මොකද දේවල් තියෙනකන් අපිට ආය ආය හැක්ක ඕන. ඇයි ඒව බලන්නේ අපි? ආය ආය කනක් ඕන, නාසයක් ඕන. ඔය තණ්හාව තියෙනකන් සසරේ යනවා. නේද? ඒක තියෙනකන් මැරිලා ඉපදුන්නේ නැත්තම් තමයි පුදුම වෙන්නේ. ඇයි ඒව අත්දකින්න අපිට ආයතන ටික ඕනේ? එතකොට ඕකේ ඇත්ත ඇති හැටි දැක්කොත් මේවා අපි මුලාවෙන්ම පනවපු දේවල්. අර ෆිල්ම් එකක් බලන ගමන් එළියේ තියනවා කියලා හිතපු දේවල්. ඔන්න එතකොට ඒවයි කලකිරෙනවා. මෙච්චර කල් අපරාදිනේ මේකට මේ තණ්හා කලේ. මේ හිඳ අපි දුක්
විඳිනවා.
ඕක මෙහෙමයි. දැන් ඔහොම බලනකොට මොකක් වෙයිද කියන එක දැන් කියලා වැඩන්නේ. ඕක බලන්න. එතකොට වෙන්න ඕන දෙවි. තේරෙනවා. දැන් නිකන් දලාවබෝධයක් තියෙනවනේ. දැම්ම කතා කළාට රහතන් වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා ඔක තේරෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ අර මුලාවේ. අපි ඉස්සෙල්ලා මේ මුලාව කඩා ගන්න ඕන ධර්මයට අනුව බල බල. ඒක බුදුහාමුදුරුවෝ කියන ඇහැ මොකද්ද? ඇහි සමුදේ මොකද්ද? ඇහි අත්ංගමේ මොකද්ද? ඔන්න ඕක බලන්න. ඔය බැලීමයි අපි කරන්නේ. හරි. දැම්ම තර්ක කළාට අපේ මනසට ඔක වැටහෙන්නේ නැහැ රහතන් වහන්සේගේ தත්ති. මොකද අපි ලෝකෙන් එතර වීම ලෝකෙ ඉඳන් කතා කරන්නේ. ඒක තේරුම් කරන්න බෑ. ඒ කියන්නේ දැන් හීනේ බලබලා ඉඳන් මේ අපිට ඇහැරුණොත් මොකක් වෙයිද කියලා කතා කරන්න හදනවා. තාම හීනේ බලනවා. ඒක තේරුම් ගන්න බෑ. නේද? අවදි වෙනකන් දැක්කේ හීනයක් කියන එක තේරුම් ගන්න බෑ. ඔව්. මොකද ඒවා ඇත්ත කියලානේ හිතාගෙන ඉන්නේ, පිළි අරන් ඉන්නේ. ඒ පිළිගැනීම අයින් වෙනකම් අපිට ওই ලෝකේ තියෙන ප්‍රශ්න ටික එනවා. ඒකට හිත වැඩෙන්න ඕන. මේක බලලා 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 හිත ටිකක් ඔකට පුරුදු වෙනකොට ওই ප්‍රශ්න එහෙමම අයින් වෙනවා. එහෙම දෙයක් වෙන්නේ. මොකද ඔය අහන්නේ ලෝකෙට ආයිති ප්‍රශ්න. ඈ ඒක වෙන්නේ මේ ආයතන වලට තණ්හාව තියෙනවා. තණ්හාව තියෙන්නේ ආයතන වල මුලා වෙලා හින්දා. ඒතකොට මුලාව නැති කරගන්න නම් ධර්මයට අනුව ඔකටමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඔක තමයි නිවන් මාර්ගය වෙන්නේ. ඔන්න ඕක වඩන්නයි අප්‍රමාද වෙන්න කියන්නේ. හරි? ආරණ්‍යට යන්න ඕනේ නැහැ ඔක කරන්නේ. අද ඉඳලා පටන් ගන්න. ගෙදර ඉඳලා. මොකද හෙට මැරෙයිද දන්නේ නැහැ. හැබැයි ඔක බලබලා හිටියත් හෙට මැරුණත් ප්‍රශ්නයක් නැහැ. අදහවසට මැරුණත් ප්‍රශ්නයක් නැහැ. ඕක තේරුම් ගත්ත. මොකද ඊට පස්සේ අපාගත වෙන්නේ නැහැ. ඔය පින් කරලා නෙමෙයි අපාගත නොවෙන්නේ. ධර්ම අවබෝධය. ඔය දැක්ම આવොත් සෝවාන් වුණත් ආය අපාගත වෙන්නේ නැහැ. පින් කරපු පළියට අපාගත වෙන්නේ නැහැ කියන්න බෑ. දිව්‍ය ලෝකේ ගියත් ආය අපායට යනවා. භ්‍රම ලෝකේ ගියත් ආය සතර අපායට යනවා. මේ දර්ශනය ගත්තොත් අපාගත වෙන්නේ. අන්න ඒකයි ක්ෂණ සම්පත්තිය. මේ ධර්මයක් අහන්න ලැබුණ එකේ වටිනකම කියන. හරි? ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපි හැමෝටම ඔන්න ඔය අවබෝධය ලබා ගන්න මේ ජීවිත කාලය තුලම හැකි වේවා. අදාදම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. ඉතින් මේ කාලය තුල අපි කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මහා නිසංස කුසල් සම්භාරයක්. සීල සමාධි ප්‍රඥා වැඩුණා. ඒවා නිවන් දකින්නකම්ම විපාක දෙන්න ශක්තියක් තියෙන මහා නිසංස කුසල්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දේව දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා. සතුටටපත් වෙත්වා. උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. මොකද දිව්‍ය ලෝකේ හිටියත් අපාගත වීමෙන් මිදිලා නැහැ. ධර්මාවබෝධය ලබා ගත්තොත් ඒගොල්ලොත් මිදෙනවා. ඒකට මේ ධර්මාවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වායන් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියනවන ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා ඉන්නවා නම් මේකෙන් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා මේ උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුපිතා හොන්තු ඥාතිරෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුපිතා හොන්තු ඥාතිරෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුපිතා හොන්තු ඥාතිරෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. ඔයගොල්ලෝ හිත සිල් සමාදන් වෙනවා නම් ඔන්න ඔය ටික මෙනෙහි කරන්න.